සමන්ත චක්කවාලේසු අත්‍රා පච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංති පින්වත්නි අද මේ පින්වතුන් සදී පැහැදී සැලකී සිටින්නේ එදා ලෝත්‍රා බුදුපියාණන් වහන්සේ ලෝකයාගේ නිවීම පිණිස විමුක්තිය පිණිස විමුක්ති ඥාන දර්ශනය පිණිස නිවන පිණිස දේශනා කර වදාළ උතුම් බුද්ධ ධර්මයෙන් විදක් ශ්‍රවණය කරලා තමන්ගේ මේ විමුක්ති මාර්ගය මේ විමුක්ති ඥාන දර්ශන ප්‍රතිපදාවට උපකාර වන මඟ අහලා දැනගන්නවා. මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ හැම කෙනෙකුටම උරුමයෙන්ම උපතින්ම මනසක් උරුම වෙලා තියෙනවා ලැබිලා තියෙනවා. මේ මනස පාවිච්චි කරන්න හැම කෙනෙක්ම යම් පුරුද්දක් වුණාක් ලැබිය යුතුයි. මේ මනස පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා මූලික වශයෙන්. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම කියන එකක්, අනික අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම. යම්කිසි පුද්ගලයෙක් මේ තමන්ට උරුමයෙන්ම මනුෂ්‍යත්ව ප්‍රතිලාභයට උරුම වූ මනස අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත් ඒ පුද්ගලයා දිනපතාම දෛනිකව කරන තියෙන හිතන දේ වැරදි අයෝනිසෝ මනසිකාරය නිසා පෘථග්ජන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට අහලා දැනගත්තොත් ඒක ටිකක් අමාරු වැඩක්. නමුත් ඒකට දැනුමක් ඕනේ, ඒකට දැක්මකුත් අවශ්‍යයි. ඒ නිසා මේ තමන් කල්පනා කරන්න ඕනේ මොකද්ද මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා, එහෙම නැත්නම් මොකද්ද මේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන එක හරි හැටියටම දැනගෙන තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ උතුම් ධර්මයේ දේශනා කළේ මිනිසුන්ට මනසක් තියන අයට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට, පුරුදු කරන්නට, පුහුණු කරන්නට, මනස පාවිච්චි කරන්නට මඟ කියාදෙනවා. එනිසා මේ ලෝකෙට මිනිසුන් හැටියට උපත ලැබූ සෑම කෙනෙකුටම මනසක් තියෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන අය බොහොම අඩුයි. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකරන අය බොහොම බහුලයි. එනිසා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකරන කෙනෙකුට කිසි දවසක තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ බිහිවන නිර්මාණය වන රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් ගති පිළුකු ගති කුණු ගති ඉවත් කරගන්න අත් කරගන්න අයින් කරගන්න ඒක පිරිසිදු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙකුට. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න අහලා දැනගෙන පුරුදු වෙච්ච පුද්ගලයෙකුට මේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් ගති තුන තමන්ගේම සිතෙන් ඉවත් කරන්නට උදුරා අයින් කරන්නට අත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි යම්කිසි කෙනෙකුගේ හිතේ රාගය ද්වේෂය මෝහය එක දිගටම ජායන් තණ්හා කෝණෝ බල්කා කියන ආකාරයට පුන පුනා බිහි වෙනවා නම් ඒ පුද්ගලයා පෝතුජනක පුද්ගලයේ පෘථග්ජන පුද්ගලයා කියන අර්ථය. මේ පෝතුජනිත කියන්නේ පොතු ජනිත කරවන පුද්ගලය. පොතු කියන්නේ මනස මුවහා කරන වහන අඳුරු තුනක් සකස් කරන පුද්ගලයාට කියනවා පෝතු ජනිත, එහෙම නැත්නම් පෘථග්ජනයා කියලා. මේ අඳුරු තුන තමයි රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර. එනිසා මේ රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර සකස් කරන්නේ වෙන බාහිර පුද්ගලයෙක් හෝ විශ්වකර්මයෙක් හෝ අම්මා තාත්තා හෝ වෙනත් කොර කිසි දෙවියෙක් බ්‍රාහ්මණයෙක් භූතයෙක් ප්‍රේතයෙක් එහෙම නෙමෙයි. තමන්ම තමන්ගේ හිතේ ඇතිවන රාගය ප්‍රියයි මනාපයි විහිදී හොඳයි කියලා කටයුතු කළොත් රාගයෙන් අන්තවාදී ලෙස තමන්ගේ මනස මෝහා කරගන්නා පොතු ජනිත කරන එහෙම නැත්නම් අර අඳුරක් ඒ වගේම මේ ද්වේෂය හොඳයි කියලා හිතන පුද්ගලයෝ බොහොම බහුලයි. ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයෝ බොහොම බහුලයි. ඒ ද්වේෂයෙන් කටයුතු කරනකොට ඒ අනුව තමන්ගේ මනස වැහෙන අර ද්වේෂ අඳුර කියන අඳුරක් ඇති වෙලා තමන්ට ඇත්ත ඇති හැටියට දැක ගන්න බෑ. අලෝකෝ උද්දපාදි වෙන්න බෑ. ඥානං උදපාදි වෙන්න බෑ. පඤ්ඤා උදපාදි වෙන්න බෑ. විද්‍යා උදපාදි වෙන්න බෑ. ඒක නිසා ඒ පුද්ගලයා පොසු ඥානිලයි කියලා කියනවා. ඒ වගේම වැරදිසේ අයෝනිසෝක මනසිකාරයෙන් මනින පුද්ගලයා තුළත් මේ මෝහ අඳුරක් සකස් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරලා බලන්න ඕනේ මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගති තුන නිසා තමන්ගේ මනස අඳුරු වෙලා මුවා වෙලා අපිට ඇත්ත ඇති ඇතියට දැක ගන්නට බැරි තත්ත්වයකට තමන්ම පත් වෙන්නේ තමන්ම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන නිසායි. ඒ නිසා වෙන කාගේවත් බාහිර බලපෑමක් නිසා හෝ කර්මය නිසා හෝ දෙවියන්ගේ බලපෑමක්, භූතයන්ගේ, පෙරේතයන්ගේ බලපෑමක්, අම්ලය, තාත්තලය බලපෑමක්, එහෙම නැත්නම් අසල්වැසියන්ගේ බලපෑමක්, බාලයන්ගේ, පණ්ඩිතයන්ගේ බලපෑමක් එහෙම නෙමෙයි. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන හරි දේ කරන්න පුළුවනුත් තමන්ට, වැරදි දේ කරන්න පුළුවනුත් තමන්ට. හරි දේ කළොත්, නිවැරදි දේ කළොත්, යහපත් දේ කළොත් වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියන මේවන් දුරු වෙලා වචී සුචරිතයෙන්, කාය සුචරිතයෙන්, මනෝ සුචරිතයෙන් ඇසුරුණත් ඒ පුද්ගලයා තුළ මේ විඥානයේ තියෙන පිරුදු ගති තුන ඉවත් වෙලා ඥාන උදපාදි, පඤ්ඤා උදපාදි කියන ත්‍ත්වයට පත් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා ඔය වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කරලා වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කියන ක්‍රියාවලියකට පැටළුණ ඒ පුද්ගලයා දන්නේ නැතුව ඒ පුද්ගලයා තුළ ඔය රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර ඒ පුද්ගලයාම සකස් කරගෙන ඒ පුද්ගලයාම අපායට යනවා. අයහපත් ඵල විපාක උරුම කරගන්නවා. අපල උපද්‍රව ලැබෙනවා. අපල කියන්නේ අයහපත් ඵල. ඒ අයහපත් ඵලය ලැබුණේ තමන් කරපු අයහපත් හේතුවක් නිසා. ඒ නිසා තමන් නොකළ හේතුවක් තමන් පසුපස එන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා තමන් කරන හොඳ හෝ නරක හෝ තමන් පසුපස සෙවණැල්ලක් වගේ ආපහු එනවා කියලා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ තමන් හරියටියට ඉඳලා කටයුතු කළොත් වැරදියේ නොකළ හිටියොත් අකරණීය ධර්ම නොකළොත් අර සබ්බ පාපස්ස අකරණං කියන එක හොඳට තේරුම් අරගෙන කටයුතු කළොත් අපි මේ ජීවත් වෙන අවස්ථාවේ නොකළ යුතු අත්හැරිය යුතු ඉවත් කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා පුතග්ඥන බුද්ධනේ ඇතියට නොකර යුතු දේමයි කරන්නේ. හොඳයි කියලා ප්‍රියයි මනාපයි නිදි කියලා කරන්නේම නොකළ යුතු අකරණීය ධර්ම. ඒ වගේම කළ යුතු යහපත් දේ බොහෝ තියෙනවා. ඒවා කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ කරන දේ කරන්නේ හිතන දේ හිතන්නේ කියන දේ කියන්නේ තමන් කරන කියන හිතන දේට අනුරූපව තමන් තුළ කර්මයක් සකස් වෙනවා. ඒ කර්මය තමන් පසුපස එනවා සෙවණැල්ලක් වගේ. ඉතින් ඒක නිසා මේ ඕනම කර්මයකට බුද්ධ දේශනාවට අනුව ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. උපකර්මයකින් උපක්‍රමයකින් ඒ කර්මය ක්‍රය කරගන්න පුළුවන්, ඒ කර්මයෙන් නිදෙන්න පුළුවන්. ඒ වගේම සම්‍යක් ප්‍රයෝගයකින් ඕනෑම කෙනෙකුට සම්මා කියන தத்துவයටපත් වෙලා නිවන් දකින්නට උපකාර වන මාර්ගය අනුගමනය කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් කල්පනා කරන්න ඕන මේ කරන කියන හිතන දේ ආකාර තුනකට බුදුහාමුදුරුවෝ බෙදුවා. රාග, ද්වේෂ, මෝහ කියලා මේ කෙලෙස් අකුසල් ධර්ම, කෙලෙස් ධර්ම, සිලුටු ධර්ම උත්පාදනය කරන, නිර්මාණය කරන, සමුදය නිර්මාණය වෙන ක්‍රියාකාරකම් තුනක් තමයි රාගය, ද්වේෂය, මෝහය. මේ තුනම ක්‍රියාකාරකම්. ඒ වගේම අලෝභ, අතේස, අමෝහ කියලා තවත් තුන් ආකාරයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. අලෝභ කියන්නේ ලෝභය අත්හැරීම, අද්වේෂ කියන්නේ ද්වේෂය අත්හැරීම, අමෝහ කියන්නේ මෝහය අත්හැරීම. එනිසා යම්කිසි කෙනෙකුට තමන්ගේ හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය අත්හරින්න පුළුවන් නම් ඒ පුද්ගලයා අලෝභ, අද්වේෂ, අමෝහ කියන යහපත් ක්‍රියාවලියක යෙදෙනවා. හැබැයි එතන නිවන නැහැ. ලෝභ, දේශ, මෝහ කියන තුනේ කොහොමදවත්ම නිවන නැහැ. එතන තියෙන්නේ අපාය, සතර අපාය, දුගතිය. එතන නිවනක් නැහැ. ඒ වගේම අලෝභ, දේශ, මෝහ කියන තැන තියෙන්නේ සුගතිය. එතන නිවනක් නැහැ. බුදුහාමුදුරුවෝ නිවන විචා කළේ ලෝභ ක්‍රයෝ නිබ්බාණං, ද්වේෂ ක්‍රයෝ නිබ්බාණං, මෝහ ක්‍රයෝ නිබ්බාණං. ක්‍රය කිරීමයි නිවන. මෙතන මේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, ආසවක්ඛය, කම්මක්ඛය මේ ආදී වශයෙන් ක්‍රය කියලා වචනයක් බුද්ධ දේශනාවේ මාර්ගදීපාදාවේ දේශනා කරලා තියෙනවා. මේ ක්‍රය කියන්නේ කපා ගැනීම, ඛණ්ඩනය කිරීම, සිද ගැනීම, අස්කරලා නැවත අනුපාද වශයෙන් නැවත නූපදින ලෙස වෙනත් නිදහස් වීම කියන අර්ථය. ඒ නිසා මේ හිතේ රාගය, ද්වේෂය, මෝහය උපදින තාක්කල් අර ක්‍රය වෙලා නැහැ. ඒ නිසා යම් ආකාරයක මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපා දැම්මට පස්සේ ඒ පුද්ගලයා තුළ රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ නැහැ. ඒ පුද්ගලයා තුළ රාගය, ද්වේෂය උපදින්නේ නැත්, මෝහය උපදින්නේ නැත්නම් ඒ පුද්ගලයා නිවන් මාර්ගයට පත්වෙච්ච මගඵල ලාභී පුද්ගලයෙක්. ඒ නිසා මේ සංසාරයට බද්ධ කරලා, සංදි කරලා, බැඳලා තබන්නේ මේ සංසාර රිය ගමන පුද්ගලයේ කියන්නේ මේ දුක් විඳ විඳ නැවත නැවත උපදී උපදී මරණ ධම්ම, ව්‍යාධි ධම්ම, ජරා ධම්ම, ජාති ධම්ම වලට පත් වෙන්නේ මෙන්න මේ පැමි තුන තමන් සකස් කරගෙන හදාගෙන නිර්මාණය කරගෙන ඒ පැමි තුනෙන් සසරට බද්ධ වෙලා බැඳිලා සංදි වෙලා පවත්වාගෙන යන නිසා. එනිසා මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන පැමි තුනෙන් තමා පුද්ගලයෙක්ව, සත්වයෙක්ව, භූතයෙක්, ප්‍රේතයෙක්, දෙවියෙක්, දේවතාවෙක්, බෝසත්වරයෙක් මේ හැම කෙනෙක්ම මේ සසරට බැඳලා තබන්නේ මෙන්න මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තමා තමන්ගේම හිතේ එක දිගටම නොනවත්වාම උපත ලබන නිසයි, නිර්මාණය වන නිසයි. මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපල අයින් කරලා නිදහස් කරගන්න පුළුවන් තමන්ට. වෙන කාටවත්, බුදුවරයෙකුටවත්, එහෙම නැත්නම් ඉෂ්වරයෙකුටවත්, විශ්වකර්මයෙකුටවත්, මහා බ්‍රහ්මයාටවත්, අම්මට තාත්තටවත්, අරහතුන් වහන්සේ කෙනෙකුටවත් තමන්ගේ හිතේ උපත ලබන රාගය, ද්වේෂය, මෝහය කියන බැමිතුන කපලා ඒ බැමිතුනෙන් නිදහස් කරලා නිබ්බාන තත්ත්වයට පත් වෙන්න බෑ. හැබැයි බුදුවරේ, බුදු කෙනෙක්, බුද්ධ ශ්‍රාවකේ, මේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියාගෙන්නේ මෙන්න මේ රාග ක්‍රය කරන්න, ද්වේෂ ක්‍රය කරන්න, මෝහ ක්‍රය කරන්න නිවැරදි සරල මාර්ගය. එනිසා සියලුම බුදුවරයන් වහන්සේලා නිබ්බාන තත්ත්වයට පත්වෙන්නට මඟ කියාදීමක් කරනවා මිසක නිවනට එක්කගෙන යන්න, දක්කගෙන යන්න, තල්ලු කළ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ නිවන් මාර්ගය අනුගමනය කරනවද, අනුගමනය නොකරනවද කියලා තීරණයක් ගන්න වෙන්නේ තම තමන්ටමයි. නිවන් මාර්ගය අනුගමනය කිරීම තමයි මේ මාර්ග ප්‍රතිපදාව කියන්නේ. නිවන් මාර්ගය අනුගමනය නොකිරීම තමයි සංසාරයට බද්ධ වෙලා මේ බද්ධ කල්පයේ තුල බැඳි බැඳි යන ධම්ම. ඒ නිසා කිමතුනි නිවන් මාර්ගයට අවතීන වෙන්නට නම් හැම පුද්ගලයෙක්ම යම් කිසි පරිේශනයක් කරන්න ඕන. ඒ පරිේශනය තමයි අරිය පරිේශනය. දැන් හැම පුද්ගලයන් පුද්ගලයෙක්ම සංසාරයට බැඳෙන පරිේශනයකුත් කරනවා, බද්ධ වෙන පරිේශනයක් කරනවා. ඒකට කිව්වා අනාර්ය පරිේශනය, එහෙම නැත්නම් අනර්ය පරිේශනය. ඒක නිසා මිනිහක් ඇටියට උපත ලැබූ සෑම කෙනෙක්ම, ඒ වගේම තිරිසන් රටේ භූතේ, ප්‍රේතේ, දෙවියෙක්, දේවතාවෙක්, බ්‍රහ්මයෙක්, මේ සියලුම දෙනා එක්ක අරිය පරිේශනයක් කරනවා, එක්ක අනරිය පරිේශනයක් කරනවා. බුද්ධ ශ්‍රාවකේ බුද්ධෝත්පාද කාලයේදී මේ රියගමන අවසන් කරන්නට, මේ රියගමනෙන් අත් මිදෙන්නට, මේ රියගමන නවත අවසන් කරන්නට කරන පරිේශණය තමයි අරිය පරිේශණය. ඒක බුද්ධෝත්පාද කාලයකදී පමණයි මේ අරිය පරිේශණයක් කරන්න පුළුවන්. මේ රියගමන අවසන් කරන්නට කරන පරිේශණය අරිය පරිේශණය. රියගමන පවත්වාගෙන යන්නට දිගින් දිගටම කරන පරිේශණය අනාරිය පරිේශණය. අනරිය කිව්වේ ඒ රියගමන අත්හැරීම, ඒක ගැළපෙන්නේ නැහැ, සුදුසු නැහැ කියන. මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්නට කරන සියලුම පරිේශන අනරිය පරිේශන. මේ පංචස්කන්ධය දුක බව තේරුම් අරගෙන, දුක බව දැනගෙන, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයා කරන පරිේශණය ඒ පංචස්කන්ධයෙන් මිදෙන්නට, ඒ පංචස්කන්ධ උපාදානයෙන් මිදෙන්නට කරන පරිේශණය අරිය පරිේශණය. මේ පංචස්කන්ධය කියන එක රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහ, ගොඩවල් පහ, මේ ගොඩවල් පහ පාවිච්චි නොකර භාවිතා නොකර බුදුහාමුදුරුවන්ටවත් අරහතුන් වහන්සේටවත් කිසිම විනයකට සත්වයකට පුද්ගලයකටවත් ජීවත් වෙන්න බෑ එක මොහොතක්වත්. හැබැයි පුතග්ජන සියලුම මිනිසු භූතයෝ පෙරේතයෝ දෙවිදේවතාවෝ ඇතුළු සියලුම සත්වයෝ මේ අරිය පරිවේශනයක් නොකරන සියලුම සත්වයෝ කරන්නේ පංචස්කන්ධය පරිහරණය කිරීම භාවිතා කිරීම වෙනුවට මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමයි. එහෙමනම් මේක පංචස්කන්ධය පරිහරණය කරනවා භාවිතා කරනවා කියන්නේ එකක්. ඒ පරිහරණය කරන භාවිතා කරන පංචස්කන්ධය උපාදානය කරගෙන පාවිච්චි කරනවා අල්ල ගන්නවා අයිති කර ගන්නවා කොට ගන්නවා ඉදිරි කරනවා කියන්නේ තව එක. මේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙම නම් බුදුහාමුදුරුවෙන් කොහෙවත් කොතැනකවත් කියලා නැහැ පංචස්කන්ධයේ දුකයි කියලා. මේ කියන පංචස්කන්ධය උපාදානය කරගත්තාම ඒ උපාදානය කරගත්ත පංචස්කන්ධයයි බරක් වෙන්නේ, බයක් වෙන්නේ, දුකක් වෙන්නේ, බැම්මකට බැඳෙන්නේ, අර බැමි සකස් වෙන්නට හේතු වෙන්නේ. ඉතින් ඒක නිසා කිව්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන පංචස්කන්ධය පංචස්කන්ධය හැටියට වෙනම තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වගේම මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම ඒක වෙනම තේරුම් ගන්න ඕනේ. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පුතඥන පුද්ගලයෙකු උපාදානය කරගන්නා පංචස්කන්ධයයි මේ බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මක් වෙන්නේ, දුකට හේතු වෙන්නේ, සසර ගමනට හේතු වෙන්නේ, සියලුම දේවල් වලට දුකට මුල් වෙන්නේ, නිදාන වෙන්නේ, පත්තු වෙන්නේ. එහෙම නිසා මේ පංචස්කන්ධය කියන එක නැතුව බුදු කෙනෙකුටවත් අරහතුන් වහන්සේ කෙනෙකුටවත් මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. අපි යම් කිසි මොහොතක හුස්ම ගන්නවා නම් ඒ හුස්ම ගන්නෙත් ඔය පංචස්කන්ධය ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන එකත් වේදනා සංඥා චේතනා පස්ස අනිකාර කියන එකත් මේක තමයි මේ පංචස්කන්ධය කායිති නාම රූප කියලා මේකට කිව්වා. නමුත් නාම රූපයි පංචස්කන්ධ උපාදානස්කන්ධයයි වෙන පොඩි වෙනසක් මේකේ තියෙනවා. මේකත් තේරුම් ගත යුතු ධර්මතාවය. ඒ නිසා දැන් අරහතුන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් උපාදානය කරගන්නේ නැහැ පංචස්කන්ධය පරිහරණය කරනවා. එතෙන්දී මේ පංචස්කන්ධය විග්‍රහ කරේ වෙන වචන තුනකින්. දැන් රූප වේදනා සංඥා කියන තුන සබ්බචිත්ත සාධාරණ කාට පොදු දේවල්. අරහතුන් වහන්සේට පුතග්ජන පුද්ගලයෙකුට සතෙකුට භූතයෙකුට රූප වේදනා සංඥා කියන තුන සාධාරණ. ඒවා සබ්බචිත්ත සාධාරණ දේවල්. නමුත් අරහතුන් වහන්සේ සංකාර කරන්නේ නැහැ. සංකාර නොකරන අරහතුන් වහන්සේ ක්‍රියාසි පමණක් පවත්වන. සංකාර නොකරන අරහතුන් වහන්සේ ක්‍රියාසි පවත්වීම නිසා විඥාන ශක්තියක් උපත ලබන්නේ නැහැ. මොකද අර ක්‍රියාසි පැවැත්වීම නිසා විඥාන චිත්තය පිරිසිදු වෙනවා. එහෙමනම් ප්‍රඥා චිත්තය ප්‍රඥාව කියන පිරිසිදු ත්‍ත්වය ප්‍රකෘති වූ පරම පවිත්‍ර වූ ඥානය තමයි ප්‍රඥා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. පුතඥන පුද්ගලයෙකුගේ පංචස්කන්ධයේ උපාදානය කරගන්නට හේතු වෙන පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් ගොඩවල් පහකින් යුක්ත නම් තමයි උපාදානය කරගන්නේ. නමුත් අරහතුන් වහන්සේගේ බුදු පියාණන් වහන්සේගේ ආර්ය උත්තමයේ පංචස්කන්ධය රූප වේදනා සංඥා ක්‍රියාසි ප්‍රඥා. එතන සංකාර කරන්නේ නැහැ. සං කියන කොටස විසං කරලා සංනි විසංදි කළා සමුදේ නිරෝධ කළ නිසා ක්‍රියාසුත් පමණක් පවත්වන. ඒ ක්‍රියාසුත් පවත්වන කොට සමුදේ උපදින්නේ නැහැ, සමුදේ නිරෝධය. ඒ නිසා අරහතුන් වහන්සේගේ හිතේ සම්බන්ධතාවයක් උපත ලබන්නේ නැහැ, සංසාරයට බැඳෙන්නේ නැහැ. ඒ අනුව සංඛය කියන தත්වයට පත් වෙනවා. හැබැයි ඒ ක්‍රියාසුත් පවත්වන ප්‍රඥා හිතක් උපත ලබනවා. ඉතින් ඒක නිසා අපි මතුනි මේක හරියටම තේරුම් ගන්න ඕන. මේ උතුම් බුද්ධ ධර්මයේ හරියටම තේරුම් ගත්තොත් මේ සංඛාර කියන වචනේ තමා අපිව සංසාරයට බැඳ තබන මේ සම්බන්ධතාවයක් සකස් කළා, නිර්මාණය කළා, හදලා දෙන, සමුදය කරන, පටිච්ච සමුප්පාද විචා කරපු සංසාරයට බැඳෙන සියලුම කටයුතු කරන්නේ මෙන්න මේ සංඛාර කියන ක්‍රියාවලිය. පුද්ගලයන් නොදැනුවත්කමින් අඥානකමින් සංඛාර කරන නිසයි. නමුත් අරහතුන් වහන්සේ, ආර්යයන් වහන්සේ, බුදුපියාණන් වහන්සේ කොයි වෙලාවකවත් ඒ ආර්ය තත්වයට පත් වුණාම, අරහත් තත්වයට පත් වුණාම සංඛාර කරන්නේ නැහැ. හැබැයි ක්‍රියාසිත් පවත්වනවා. ඒ ක්‍රියාසිත් පැවැත්වීම නිසා ප්‍රඥාව තමා උපත ලබන්නේ. ප්‍රඥාවෙන් තමා ක්‍රියා කරන්නේ. නමුත් සංඛාර කරන පුතග්ජන අසුතවත් පුතග්ජන බුද්ධලයා සංඛාර කිරීමත් සමග සම්බන්ධතාවයක් ඇති වෙලා උදය කියන සමුදය බිහි වෙලා විඥාන ශක්තියක් උපත ලබලා සංසාරයට බැඳින බැමිතුන සකස් කරගෙන මේ සතර ගමනට බැඳිනවා. යලි යලි ජායන් තන්නා ඕන බවිතා තත්‍ර තත්‍ර අභිනන්දනි. ඒකට සතුටෙන්මයි බැඳින්නේ. ඉතින් ඒක නිසා කියනවා හොඳට තේරුම් ගන්න ඕන යම්කිසි කෙනෙකුට, යම්කිසි මේ පුද්ගලයෙකුට, මිනිහෙකුට, මනසක් කියන කෙනෙකුට මේ සංඛාර කියන වචනේ ක්‍රියාසිත් කාර කියන වචනේ වෙනක තේරුම් ගත්තොත් කාර කියන්නේ ක්‍රියාසිත්, සංඛාර කියන්නේ යම මේ කුණු කොටවල් කෙලෙස් කොටවල් එකතු කර ගන්නවට කරනවා කියන වචන තමයි සංඛාර. වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර කියලා වචනෙන්, ක්‍රියාවෙන්, කතාවෙන් කරන සංඛාර වර්ග තුනක් විග්‍රහ වෙනවා. ඒ වගේම අතීත සංඛාර, වර්තමාන සංඛාර, අනාගත සංඛාර කියලා කාලත්‍රයට අදාළව සංඛාර තුනක් විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම ඊටත් වඩා බලවත් සංඛාර තුනක් මේ බුද්ධ දේශනාවේ විග්‍රහ වෙනවා. මේක තමයි කවුරු දැනගත යුතු වැදගත්ම සංඛාර තුන. මේවා අභිසංඛාර තුනක්. අභිසංඛාර කියන්නේ නියත වශයෙන්ම ඵල දෙන, බලවත්සේ ඵල විපාක ලබා දෙන සංඛාරවලට කියනවා අභිසංඛාර. දැන් පුඤ්ඤාභිසංඛාර කියලා එක කොටසක් තියෙනවා. අපුඤ්ඤාභිසංඛාර කියලා තව කොටසක් තියෙනවා. අනිඤ්ඤාභිසංඛාර කියලා තව කොටසක් තියෙනවා. මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර පවත්වන පුතග්ජන පුද්ගලයා නියත වශයෙන්ම අර සසර ගමනට බැඳෙන්නට අනාර්ය පරිහේෂණයක් කරන පුතග්ජන පුද්ගලයා. ඒ පුද්ගලයා කරන තියෙන බොහෝ දේවල් කරන්න කියන්නේ හිතන්නේ මේ සංසාරයේ සාරයි කියලා. අනේක ජාති සංසාර, සංසාරයි කියලාමයි ඒ පුද්ගලයා කටයුතු කරන්නේ. සංඛ්‍යන්නේ රාගයේ, ද්වේෂයේ, මෝහය. එනිසා රාගයේ, ද්වේෂයේ, මෝහයෙන් කටයුතු කරලා බැඳීම, ඇලීම, ගැටීම, මුලාව හොඳයි, වටිනා, ප්‍රියයි, මනාපයි, මතුරයි, මිහිරි කියන මේ ආකාරයට කටයුතු කරන පුද්ගලයා මේ පුඤ්ඤාභි සංඛාරයක්, අපුඤ්ඤාභි සංඛාරයක්, අනිඤ්ඤාභි සංඛාරයක් කළොත් ඒ පුද්ගලයා අවිද්‍යා මූලයෙන් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන නිසා අනිවාර්යයෙන්ම, නියත වශයෙන්ම සතර අපායට එමනම් මේ ලෞකිකත්වයේ තුල අතරමං වෙන්නට කටයුතු කරන ක්‍රියා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ වචන තුන පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනිඤ්ඤාපි සංකාර කියන වචන තුන බුදුහාමුදුරුව දේශනා කළා සතරට බැඳින බලවත්ම බැමි තුනක් නිර්මාණය කරන සකස් කරන පුද්ගලයාව මංමුලා කරන සංකාර තුනක් ඇතියි. නමුත් මේක යම් යම් ආගම්වල බුද්ධාගමත් මේ පුඤ්ඤාපි සංකාර බොහොම වර්ණනා කරනවා. ඒවා හොඳයි කියනවා. ඒවැයින් යම් ආකාරයක ලෞකිකත්වය තුළ සැපතක් සුවයක් ගානයක් දෙවුණක් ලබන්නට ඒක හොඳයි. ඒක ඇත්ත. නමුත් එතෙන්දී මේ ලෞකිකත්වය තුළ අතරමං වීම නිසා නිවන නැති වෙලා යනවා, නිවන වැහෙනවා, නිවන ප්‍රමාද වෙනවා, නිවනට ඒවා බලවත්සේ බාධා කරනවා. ඉතින් ඒක නිසා දැන් මේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර පුද්ගලයේ තුල හටගන්නා ආකාරය බොහොම කෙටියෙන් මේක බොහොම විග්‍රහයක් කළ යුතුයි. නමුත් බොහොම කෙටියෙන් මම මේ තුනම විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කාලයක්. පුඤ්ඤාභි සංකාර කියන්නේ මේ පින්වතුන් පින්කමක් කරලා මේ පින්කමෙන් තමන්ටම ආපහු ප්‍රතිලාභයක්, එහෙම නැත්නම් ආපහු තමන්ට මේ පුණ්‍ය ශක්තිය නිසා යමක් ඉල්ලනවා නම්, යදිනවා නම්, බලාපොරොත්තු වෙනවා නම්, අපේක්ෂා කරනවා නම් ඒක නිසා උපාදානය කරගන්නේ පංචස්කන්ධේ නම්, ඒක නිසා සංසාරයේ දික් වෙන ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් එතෙන්දී මේ පින්කම පුණ්‍යාභි සංකාරයක් බවට පත් වෙනවා. මේක නියත වශයෙන්ම සිදුවෙන දෙයක්. බුදුහාමුදුරුවෝ කවදක්වත් කොතනකවත් කාටවත් කියන පින්කම් කරන්න එපයි කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා පින්කමක් කරලා මේක පුණ්‍යාභි සංකාරයක් බවට පත් කරගත්තොත් නම් සංසාරෙ දික් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ හැම අවස්ථාවෙම මේ ධර්මයේ දේශනා කළේ පින්කමක් කරලා ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්නා ආකාරය පැහැදිලිව පිළිසිදුව දේශනා කරා. කුසලස්ව කිව්වේ පින්කමක් කරලා ශාගෝ පටිමිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන තත්ත්වයෙන් අපේ හිතේ උපත ලබන කෙලෙස් ගති තුන, රාගගතිය, ද්වේෂගතිය, මෝහගතිය හිතෙන් උදුරලා මේ කෙලෙස් කුණුගති උදුරලා අස් කරලා අයින් කරන්නට මේ පින උපකාර කරගන්න පුළුවන්. ඒ වගේම මේ පින් පවරලා පින් දීලා පින් අනුමෝදන් කරලා මේ සංසාරගත ණයගනුදුන්නේ විදී නිදාසෙන්න පුළුවන් විනය ලෝකයේ අභිජ්ජා දෝමනක්. ඉතින් ඒක නිසා පින්කමක් කිරීම කාටවත් කවදක්වත් වරදක් වෙන දෙයක් නෙමේ. හැබැයි පින්කමක් කරලා ඒ කරගත්ත පින්කමෙන් තමන්ම ආපහු ප්‍රතිලාභයක් ලබන ආකාරයට ක්‍රියා කරනවා නම්, ඒ කියන්නේ පින්කම කරලා තමන්ටම අර විශාකා නන්දා මල්ලිකා සුමනා සුනන්දාමින් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත්, අර සම්පත්, මේ සම්පත් අදි යදිනවා නම්, ඉල්ලනවා නම්, අපේක්ෂා කරනවා නම්, බලාපොරොත්තු වෙනවා නම්, පතනවා නම්, එතෙන්දි පුණ්‍යාභි සංකාරයක් වෙනවා. ඒ වගේම පින්කමක් කරලා ඒ පින්කමේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන දෙවුනි සැප ලබන්නට බලාපොරොත්තු වෙනවා නම් පුණ්‍යාභි සංකාරයක් වෙනවා. ඒ වගේම ධ්‍යානයක් ලැබලා අනාරි ධ්‍යානයක්, අරූපී ධ්‍යානයක් ලැබලා ඒ ධ්‍යානයේ අසංතලයක බ්‍රහ්මත්වයකට පත් වෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකත් යම් ආකාරයක මේ සතර විකරණ දෙයක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සංසාරයේ දික් කරන සෑම දෙයක්ම සුගති ලෝකවල, කාම ලෝකවල අතරමං කරනවා නම් ඒක පුඤ්ඤාභි සංකාරයක්. පුඤ්ඤාභි සංකාරයක් කරනහම අතරමං වෙන්නේ ලෞකිකත්වයේ තුල. ලෞකිකත්වයේ තුල අතරමං වෙන්නේ මිනිස් ලෝකේ සහ මේ දිව්‍ය ලෝක හයක් තියෙනවා. එතන නිවනක් නැහැ. එතනක් තියෙන්නේ පැවැත්ම. ඒ නිසා මේ නිවන ප්‍රමාද වීම සැප බලාපොරොත්තුෙන් සැප අපේක්ෂාවෙන් කාම ලෝකවල සුගති ලෝකවල සැප සම්පත් නිින්න බලාපොරොත්තු වෙන හැම මිනිසුම පින්කම් කරලා ඒ යදිනවා ඉල්ලනවා මේ සැප සම්පත්. මේවා පුණ්‍යානි සංකාර. ඒ වගේම මේ පුණ්‍යානි සංකාර කාටත් මම හිතන්නේ පැහැදිලිව පිළිසිදුව තේරුම් ගන්න පුළුවන් වෙයි. තමන් පින්කමක් කරාම ඒ පින්කමේ ප්‍රතිලාභය ඒ පින්කමේ ලැබෙන ආපහු ඒ තමන්ටම බලාපොරොත්තු වෙනවා නම් තමන් නිදහස් වෙන්න විමුක්තියට බාධාක් වන දෙයක් නම් ඒක පුණ්‍යාභි සංකාරයක් වෙනවා. ඒ නිසා තමන්ගේ සංසාරෙ දික් වෙනවා. ඒ නිසා තමන්ගේ නිවන ආවරණය වෙනවා. නිවන ප්‍රමාද වෙනවා. නිවනට බාධකයක් බවට පත් වෙනවා. මොකද පැවැත්ම සුගතියක කාම ලෝකයක පැවැත්මක් නිවනක් නෙමෙයි. ඒකත් තියෙන්නේ පැවැත්මක්. ඒකත් කවදා හෝ අපායට යන්න හේතුවක් උපදලා. ඒ වගේම පින්වතුනි අපුඤ්ඤාභි සංකාර. මේකත් හොඳට තේරුම් කරගත යුතුයි. හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වුණාම ඒක අපුඤ්ඤාභි සංකාරයක් බවට පත් වෙනවා. ඒක පාපයක්. මේ පාපේ අපිට තරහ ගියාම එහෙම නැත්නම් යම් ආකාරයක මේ ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර මුලා වීම කියන තුනෙම අපි යම් ආකාරයකට අපුඤ්ඤාණ සංකාරයක් කරගන්නවා. දැන් අපි හිතමු අපේ හිතට අපේ දෙයක් නැති වුණාම හරි අපිට නොගැලපෙන, අපිට නොසීහෙන, නොපෑහෙන දෙයක් කවුරු හරි කළාම අපි යම් ආකාරයක ඒ පුද්ගලයාට වචනයෙන් ක්‍රියාවෙන් හෝ සිටිල්ලෙන් හෝ ශාපයක් කරනවා, පලි ගන්නවා. ඒ වගේ දෙත්‍යෝල් කියනවා, වස්කවි කියනවා, පොල් ගන්නවා. තව නොයෙක් ඒවා කරනවානේ. ඒ කරන දේ තමන්ගේ හිතේ බලවත් ශක්තියකින් කරන දෙයක්. ඒ නිසා ඒ කරන දේ දැන් තමන්ට තරහ කියාම එහෙම නැත්නම් වරදක් වුණාම පාපයක් සිද්ධියක් සිද්ධාවක් වුණාම තමන්ගේ හිතේ දරා ද්වේෂයක් ඇති වුණාම තමයි ඔයගේ දේවල් කරන්නේ. ඒ කළාම එතෙන්දි මේ පාප කර්මය අර අපුඤ්ඤාභි සංකාරයක් හැටියට අභිසංකාරයක් වෙනවා. ඒක නියත වශයෙන්ම තමන්ට සතර අපාගත වෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා දැන් අර පුඤ්ඤාභි සංකාර කළාම සුගති ලෝකවල කාම ලෝකායේ අතරමං වෙන්නේ. අපුඤ්ඤාභි සංකාර කළාම සතර අපා තුල අතරමං වෙනවා. සතර අපා තුලමයි අතර වෙනවා. අතරමං වෙනවා. ඉතින් එතර අතරමං වුණත් මෙතන අතරමං වුණත් නිවන නැහැ. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් අනිඤ්ඤාභි සංකාරයේ අනාර්ය ධානයක් ලැබලා ඒ අනාර්ය ධානයේ නිසා යම් ආකාරයක අරූපී බ්‍රහ්මතලයකටපත් වෙන්නට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඇතුව ධාන වැඩුවොත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙච්ච කාලේ අතිත්‍යත උද්ධ කරාම පුත්තාලාරකාරාම පස්වගමාන මේ වගේම අර ශරීර මුගලන් ආමුදුරුවෝ ඉස්සෙල්ලා උපදස්ස පරිපාටිකයා වගේ මේ සෑම කෙනෙක්ම ඒ කාලිකදී මේ අනිඤ්ඤාභි සංකාර වැඩි වෙනවා. මොකද බ්‍රහ්මජාල සූත්‍රයේ කියලා තියෙන සියලු මාගම්වල මේ වගේ අනාර්ය ඥාන ලැබලා බ්‍රහ්මත්වයට බ්‍රහ්ම සාහවත්වයට පත් වෙන ගමන් සියලුම මිනිසු කටයුතු කරනවා. ඉතින් ඒක නිසා එතන අනාර්ය ඥානයක් ලැබලා අනුපී බ්‍රහ්මතලයකට පත් වීම ඒකත් අභි සංකාරය. ඒකෙන් කටයුතු කළොත් ඒ අනාර්ය අරූපී ධ්‍යාන ලැබුවොත් එතෙන්දී ඒ අනිය අභි සංකාරයේ නිසා නිවන කල්ප කාලාන්තරයකට ගහිනවා. ඒක ටිකක් බලවත් දෙයක්. ඒකට හේතුව බුදුවරු සත්නමක් බුද්ධත්වයට පත් වෙන තුරු මේ අරූපී තලයකට අනිය අභි සංකාරයක් වඩලා ගිහිල්ලා පත් වුණොත් උපත ලැබුවොත් ඒ බුද්ධලයාට නිවන බොහෝ දීර්ඝ කාලයකට නැවත ලැබෙන්නේ නැහැ. ඒ බුද්ධලයා අනාර්ය ධ්‍යාන ලබන එකමයි කරන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර කියන තුනම කොටස් තුනම බුදුහාමුදුරුවෝ බැහැර කළා. අවිද්‍යාව මූලයෙන් හටගන්නා දේවල් බව ප්‍රකාශ කළා. නිවන ප්‍රමාද කරන නිවන වහන නිවනට ප්‍රතිපක්ෂ වූ වැරදි දේවල් හැටියට විග්‍රහ කළා. නමුත් අද සියලු ආගම්වල බුද්ධාගමත් ඇතුළුව මේ පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර පුද්ගඥාන පුද්ගලයෝ නොදැන අඥාන ගමින් කරන එනිසා නිවන ප්‍රමාද වෙනවා, නිවන වැහෙනවා, නිවනට බාධක ඇති වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන අපි මේ පින්කමක් කරලා හෝ ධ්‍යානයක් ලැබලා හෝ අපි කරගන්න ඕන අපේ හිතේ ඇතුළේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන මනෝමය කය තුළ තියෙන රාග බව, ද්වේෂ බව, මෝහ බව, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හිතෙන් සාමුලින්ම උසුල්ල ගමන දේ තමා කුසල මූල විග්‍රහයෙන් විග්‍රහ කළ ගමන ඇති. ඉතින් ඒක නිසා කුසලස්ස උපසම්පදා කියන්නේ පින්කමක් නෙවෙයි. පින්කමක් කරපු හැම අවස්ථාවකම ත්‍යාගෝ පටිමිච්ඡග්ගෝ මුක්ති අනායෝ කියන සිව්වදාරම් ප්‍රතිපදාව අනුගමනය කළොත් ඒ පුද්ගලයා කුසලස්ස උපසම්පදා දීර්ඝත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයා පුඤ්ඤාභිසංකාරයක් හෝ අපුඤ්ඤාභිසංකාරයක් හෝ අනිඤ්ඤාභිසංකාරයක් හෝ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන පින්කම් කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. නන්දාවිනි පින්කම් කළ යුතුමයි කියලා නන්දා සූත්‍රයේ කියලා සූත්‍රයක බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා කියලා. ඒ වගේම සංයුක්ත නිකායේ පිරිසිදුව මේ පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර තුනම නිවනට බාධක වෙන අවිද්‍යා මූලයෙන් සිද්ධ වෙන පුතඥාන පුද්ගලයන්ගේ ඉස්සුලම ක්‍රියාත්මක වන වැරදි සංකාර බව පැහැදිලිව පිළිසිදුව දේශනා කළා. ඒ නිසා මේක බුදුහාමුදුරුවෝ සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මක්ඛෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා කිව්වම මේ මම දැන් කියපු සියලුම සංඛාර, වාචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර, අතීත සංඛාර, වර්තමාන සංඛාර, අනාගත සංඛාර, ඒ වගේම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර, සියලුම ආකාර වූ සංඛාර යමතිසේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවත්තන්න නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. සබ්බේ සංඛාරා අනිත්‍යයි. ඒ කැමැතිසේ විදිසේ පවත්තන්න බැරි නිසා සබ්බේ සංඛාරා දුක්ඛයි. දුකට හේතු වෙන්නේ මෙන්න මේ සංකාර කිවි. ඒ සංකාර කරන හැම මිනිහෙක්ම දුකටපත්, අනාතු, අතරමං, මම්මුලාග, නිවන වැහෙන, නිවනට ප්‍රතිවක්ෂ දෙයක් කරන. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරන්න ඕන අපි යමක් කරනකොට, කියනකොට, හිතනකොට මේ කරන කියන හිතන දේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරනවා නම් ඒක සංකාරයි. ඒක රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව කරනවා නම් ඒක ප්‍රියාසිතයි. මෙත්තානුසතිය, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ ක්‍රියා හතර, ඒ වගේම අලෝභාගේ සමෝහ, ලෝභක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ, මේවා ක්‍රියාසිත. මේවා සංකාරවලින් නෙමෙයි. ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා මාන, දිට්ඨි, අවිද්‍යා කියන සියලුම දේවල් සංකාරවලින් උපදින දේවල්. එනිසා තමන්ගේ සිතේ උපත ලබන්නේ ඔය කියන රාගයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද, එහෙම නැත්නම් ඔය කියන ක්‍රියාසිතක්ද කියන එක තමන්ට තේරුම් ගන්නට පුළුවන් ආකාරයට මේ ධර්මය අවබෝධ කරගත යුතුයි. තමා දැකිය යුතුයි. තමා තුළින්ම මේ තමා කරන කියන හිතේ තමන් දැකිය යුතුයි. ඒක දකින්න බැරි නම් ඒ පුද්ගලයා ධර්ම අවබෝධයක් නොලැබූ දුප්පඤ්ඤස් අරපුතුඥන උද්ගලෙ. ඉතින් ඒක නිසා තමන් පෘථග්ජනයෙක් වෙන්නේ හෝ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ අරිය පරිවේශනයක් කරන පුද්ගලයෙක් වෙන්නේ තමන්ගේ අර ධර්මාවබෝධය අනුව ධර්මඥානය අනුව මේ රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් උදුරා ගමන්නට අප ගැප වෙලා ක්‍රියා කරන පුද්ගලයා ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා ආර්ය පරිවේශනයක් කරන පුද්ගලයෙක් වෙනවා එයා සංසාර ගමනේ නිදාස් වෙන මාර්ගයේ ඉන්න පුද්ගලයෙක් වෙනවා මාර්ග හතරක් තියෙනවා සෝතාපන්න මාර්ගය සකදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය අරියත් මාර්ගය ඔය මාර්ග හතරෙම ඉන්න පුද්ගලයා මේ රාගය ද්වේෂය මෝහය හිතෙන් අත්හරින්නට හිතෙන් උදුරා අත්කරන්නට ඒකෙන් මිදී නිදහස් වන්නට අප කැප වෙලා ක්‍රියා කරන පුද්ගලයෙක් නමුත් මේ රාගය ද්වේෂය මෝහය හොඳයි වටිනවා සිය ක්‍රියායි මනාපයි කියන පුද්ගලය තමයි සංසාරයි කියලා හිතන පුද්ගලයා නමුත් ඒකේ තියෙන නිස්සාරත්වය අසාරත්වය අනාත්ම බව දකින්න ඒ පුද්ගලයාට බැහැ ඒ නිසා යම් කිසි කෙනෙක් මේ රාගය ද්වේෂය මෝහය කියන සංතුන සම්බන්ධ වෙන සමුදේ උපදින ක්‍රියාකාරකම් තුන කරන කියන හිතනකොට තේරුම් ගන්න ඕන ඒ කාරණුව තරහෙන් වෛරයෙන් කටයුතු කළොත් තමන්ට දෙවනැල්ල වගේ ආපහු වෙනවා වරදපාප ඒ වගේම රාගයෙන් අන්තවාදී ලෙස කටයුතු කළොත් බැඳීමක් ගැනීමක් ඇති වුණොත් ණය වෙනවා ඒ අනුව තමන්ට සංසාර දුක් විඳින්න ලෞකිකත්වයේ තුල ජීවත් වෙන්න ලෞකිකත්වය තුල අතරමං වෙන්න වෙනවා ඒ වගේම මෝහයේ මානෙන් කටයුතු කළොත් ඒ පුද්ගලයාට සංසාරයේ තුල අතරමං වෙන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ තමන් කරන කියන හිතන දේවල් විසක තමන් නොකෙරු නොසිතු නොපැතු දෙයක් තමන්ට කවදක්වත් එහෙම ලැබෙන්නේ නැහැ ඒ නිසා තමන්ගේ හිතේ උපදින රාගය ද්වේෂය මෝහය කියන මේ කෙලෙස් ගති තුනමයි තමන්ගේ තුල තියෙන සතුරු තුන් දෙනා මේ තුන් දෙනාම සතුරු තුන් දෙනෙක් ගති තුන රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය ඒ වගේම රාග බව ද්වේෂ බව මෝහ බව කියන මේ ගති තුන සතුරු තුන් දෙනෙක් තමන්ව අපායට යවන්නේ අපල උපද්‍රව ගෙන දෙන්නේ අයහපත් ඵල විපාක තමන්ට උරුම කර දෙන්නේ තමන්ව මේ සංසාරයට සංදි කළා බන්දලා බද්ධ කරලා මේ බද්ධ කල්පයේ තුල අතරමං කරන්නේ ඔය කියන ගති තුන ඔය කියන බැඳි තුන රකක් තුන ඒ නිසා හැම පින්නෙක්ම කල්පනා කරගන්න ඕන මේ පිට බාහිර කොහේවත් බලවේගයකට තමන්ව අතරමං කරන්නත් බෑ කාම ලෝකකාරී සුගති ලෝකකාරී අසංකලේ කාරී කිසිසන් ලෝකයකට හරි භූත විරේත ලෝකයකට හරි තමන්වපත් කරන්න බෑ ඔය හැම තැනකටම පත් කරන්නට හේතු වෙන්නේ තමන් කරන කියන හිතන වැරදි සංකාර තුනක් ඔය තුනේවා සංකාර නමයක් ඉතින් ඒක නිසා කියනවා තුනේ ආර්යයන් වහන්සේ කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙක් බුදු පියාණන් වහන්සේ කවුඩක්වත් කොතනකවත් සංකාර කරන්නේ නැහැ ඒ සංකාර පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් ලැබෙන. ඒකයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. යදා පඤ්ඤාය පස්සති කිව්වේ යථා ප්‍රඥාවෙන් යථා භූත ඥාන දර්ශනේ මේ සංඛාරවල කියන වැරදි බව එහෙම නැත්නම් සංඛාරයට බන්ධන සම්බන්ධ කරන බව දැනගෙන අසුදුවිය ප්‍රහාණය කළ අස්කල්ල පජාති පහනාති පස්සෙ ඒකෙන් නිදි නිදාසන අත නිබ්බින්දති දුක්කේ නිබ්බිදාවෙන නිබ්බින්දති කියවේ නොබැඳිනවා අත නිබ්බින්දති කියවේ එතන එතන දීම නිදි නිදාසන නොබැඳිනවා එතකොට අර බැඳිතුන කපලයක් ඒ අනුව ඒ සමග්ගෝ විසුද්ධිය ඒ අනුව නිවන් මාර්ගයට සම්ප්‍රාප්ති ඉතින් ඒක නිසා පින්වතුනි මේ හරි හැටියට මේ උතුම් ධර්මය දැනගත්තොත් ඒ ධර්මය තුළින් කළ යුතු සහ නොකළ යුතු දේ දැකගත්තොත් තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් ඕනම කෙනෙකුට මේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග හතරෙම අනුගමනය කළ යුතු දෙයක් තියෙනවා ප්‍රතිපත්තියක් තියෙනවා ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරලා තමන් තුළම උපදින රාගය ද්වේෂය මෝහය තමන්ගේ හිතෙන්ම විදුලාස් කළා අයින් කළා ඒකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම් තියෙනවා. ඒ නිසා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නිදහස් වීම තමයි නිබ්බිදා කියන්නේ. එහෙම නැත්නම් නිබ්බාන කියන්නේ. වෙන මොකක්වත් එහෙම නෙමෙයි. නිබ්බාන කියන්නේ ඔය බාන් තුනෙන් බැමි තුනෙන් නිදහස් වීම. මේ සංසාරයට බද්ධ කරන බැමි තුනක් තියෙනවා. සම්බන්ධ කරන, සංදි කරන, බන්ධ කරන බැමි තුනක්. ඒ බැමි තුන තමයි රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. ඒ බැමි තුන කපා නිදහස් වීම තමයි නිබ්බාන කියන්නේ. එහෙනම් නිබ්බිදා කියලා කියන්නේ. එනිසා තුන්වතුනි දැන් අපි හොඳට කල්පනා කරන්න ඕන කවුරුත් අහලා තියෙනවා බද්ධ කල්පය කියලා වචන. මහා බද්ධ කල්පය. එහෙම නැත්නම් ඔය කවුරුත් බණ මිනිස්සු බණ කියන අයත් කියනවා මේ මහා බද්ධ කල්පය කියන්නේ අර යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් ගැඹුරු ටැංකියකට අබෑට දාලා ඒ අබෑට එකක් එකක් අවුරුද්දක් ගාන ගන්නවා නම් ඒ අවුරුදු 100කට එකක් ගන්නවා නම් කියලා කියන්නේ එච්චර දිගයි මේ බද්ධ කල්පය. ඒක ඇත්ත. බද්ධ කල්පය කියන්නේ මොකද්ද? මේ සංසාරයේ ඔය බැඳි තුනෙන් බැඳි බැඳි ඔය බැඳි නැවත නැවතත් යලි යලි සකස් කරගෙන මේ ආපු කාලය. ඒක අපිට විජක්කම් වලින් කියලා මනින්න බෑ. ඒකයි කිව්වේ මේ වගේ උපමාවක් දෙන්නේ. ඒ නිසා මෙතන ඉන්න මේ හැම පින්වත්ෙක්ම සංසාරයට කවදා හරි මුල්ම උපතේ පටන් අද වෙනකම් දිගින් දිගටම බද්ධ වෙවි ආවා. රාගයෙන් බද්ධ වුණා, ද්වේෂයෙන් බද්ධ වුණා, මෝහයෙන් බද්ධ වුණා. ඒ බැඳි බැඳි බැමි බැමි වලින් සංදි වෙවි ආපු කාල පරාසය එච්චර දිගයි. ඒක ගැන විජක්කම් වලින් හිතන්න කියන්න ලියලා පෙන්නන්න පුළුවන් කමක් නැති නිසායි අර වගේ උපමාවක් දුන්නේ. ඒ නිසා හිතන්න ඕන මේකේම මේ නිශ්චිත කාලයක් නෙමේ. හිතාගන්න බැරි තරම්, ගණින්න බැරි තරම් දිග නිසයි මේ අනුව උපමාවක් දුන්නේ. මේකේ නියම මාර්ගදී වාසාවේ වචනේ බද්ධ කල්පය. ඊට පස්සේ ඒක සංස්කෘත භාෂාවෙන් කිව්වා භද්‍ර කල්පය කියලා. ඒ නිසා භද්‍ර කල්පය කියන වචනේ වැරදි, බද්ධ කල්පය තමයි හරි. ඒ වගේම මේ බැඳෙන බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම උදුරා ගමන පුළුවන් යම් කිසි කාල පරාසයක් තියෙනවා. ඒකට කියව බුද්ධ කල්පය. එනිසා මෙතෙක් කල් අපි මේ බැඳි 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 බැම්ම දකස් කරගෙන බැඳෙන මේ ක්‍රමය ඉවත් කළා. ඒ ක්‍රමයේ නිදි නිදහස් වෙලා මේ බැමි තුන කපල ගමන යම් කිසි කාල පරාසයක් තියෙනවා. ඒක බුද්ධ කල්පය. භව උදුරා ගමන කල්පය බුද්ධ කල්පය. එනිසා රාග භව, ද්වේෂ භව, මෝහ භව ඉතින් උදුරා ගමන්නට උපකාර වන අවශ්‍ය වන කාල පරාසය බුද්ධ කල්පය. නමුත් හැම පුද්ගලයෙක්ම මෙතෙක් කල් බැඳි බැඳි ආවා. මේ බැමි සකස් කරමින් තමන්ම ඔය බැමි තුන සකස් කරමින් ආව කාලය තමයි ඒ බද්ධ කල්පය. ඒ බැමි තුන කපා ගමන්නට ක්‍රියා කරන කාලය තමයි බුද්ධ කල්පය. ඉතින් ඒක නිසා මේක මේ බැමි තුන හරියටියට දැක්කොත් තේරුම් ගත්තොත් මේ බැමි සකස් කරන්නේ තමන්ගේම වැරදි ක්‍රියා නිසා. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර නිසා, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනුඤ්ඤාභි සංකාර නිසා කියලා තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මේ සංවලින් පිටී නිදහස් වෙලා සම්මා කියන ධර්මයට පත් වෙන. ඒ නිසා සංවර වෙලා සංසිඳෙව්වොත් සම්මා කියන ධර්මයේ මේ සම්බන්ධතාවයෙන් පිටී නිදහස් වෙන්න පුළුවන්. එතකොට සංදි විසංදි වෙනවා, සංකාර විසංකාර කරනවා, ඒ වගේම සංදේ නිරෝධ කරනවා, සංවට්ට විවට්ට කරනවා. ඒකනේ අර අනේක ජාති සංසාරං ගාථාවේ අගටම තියෙන්නේ විසංකාර ගතං චිත්තං සංධානං කය මජ්ජගාති. විසංකාර ගතං චිත්තං. අර සංකාර විසංකාර කරනවා කියන්නේ මේ සංකාර වලින් සහ මුලින්ම නිදි නිදහස් වෙලා විසංකාර. විසංකාර කළාම ඒ සංකාර කිරීම අවසන් කරනවා. ඒ අනුව තණ්හක්ඛය. තණ්හක්ඛය විලා රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛයෙන් තුනම නැති වුණාම අන්නේ දෙන්නි නිබ්බාන තත්වයට බැමි තුන කපලා දාලා බැමි වලින් විචාසෙන් තත්වයට පත් වෙනවා. එනිසා පින්වතුනි මේ බැමි සකස් කරගත්තේ තමන් බැමිලා බැඳෙන්නේ තමන් ඒ බැමි සකස් කළ රාන්තරයට බැඳිව දුක් විඳින්නේ තමන් අපායට යන්නේ තමන් අපල උපද්‍රව ලබන්නේ තමන් අයහපත් ඵල උපාක විරුම උරුම කරගන්නේ තමන්. එනිසා මේක අනුන්තර ලබින දෙයක් නෙමෙයි. අනුන්ට තරහ වෙලා වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් අනුන්ට දෙද්දෝලි තිබ්බට වැඩක් නෑ. තමන්ගේ හිත තමන් දැනගන්න ඕන ආදරය. එනිසා මේක තමා විසින් තමන්ට කරගත යුතු ලොකුම යහපත්ම දේ තමා මේ බැමිතුන දැකලා බැමිතුන තේරුම් අරගෙන මේ බැමිතුනෙන් කපලා මේ බැමිතුන නිදහස් කරලා මේ නිබ්බාන කියන ධර්මයට පත් වෙනවා. ඒක තමා සෝතාපට්ටි සම්පදාගාමී අනාගාමී අරියක් කියන මාර්ග හතරෙන් විග්‍රහ කළේ ඒ මාර්ග හතර අවසන් වුණාම තමා ඵල හතරට පත් වෙනවා. ඒ නිසා මේ ඵල ලබන්න නම් මේ මාර්ග අනුගමනය කළ යුතුමයි. මේ මාර්ගවල තියෙන්නේ අර අරිය පරිවේෂණ යක්තිදී වෙන මොකක්වත් නෙමෙයි. ඒ ගමන අත්කරණය කරන රාගයේ ද්වේෂයේ මෝහයෙන් අත්කරණය කරන ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපදාව තමයි මධ්‍යමා ප්‍රතිපදා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒක නිසා අනුපින්නටත් කල්පනා කරගන්න ඕන කාවු කාර්යවත් වරදක් නිසා නිවේ මේ සංසාරය තමන් දුක් විඳින්නේ තමන්ම කරගත්ත වරදක් නිසා. ඒ වරද තමයි රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් ගැටි තමන්ගේ ආර්ථගෙනවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරනවා. රාගයේ ද්වේෂයෙන් මෝහයෙන් නිසා සම්බන්ධතාවයක් උපත ලැබලා මේ සංසාරෙට බැඳෙන බැමි තුන තමන් අදාගෙන සතරට බැඳි බැඳි දුක් විඳ විඳ එනවා. ඒක නිසා හැම පින්නකෙක්ම ඒ කල්පනා කරොත් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිත පිරිසිදු කරගෙන රාගයෙන් තොරව වීත රාගී තත්වයට, ද්වේෂයෙන් තොරව වීත ද්වේෂී තත්වයට, මෝහයෙන් තොරව වීත මෝහී තත්වයට පත් කරගෙන මේ මඟඵල ලැබලා නිබ්බාන කියන තත්වයට පත් වෙන්නට ඕනෑම මිනිහෙකුට මේ ශක්තිය තියෙනවා. ඕනෑම මනසක් තියෙන පුද්ගලයෙකුට මේක කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව දේශනා. ඉතින් ඒක නිසා මේ ධර්මය හැම කෙනෙක්ම තේරුම් අරගෙන මේ මාර්ගයේ නිබ්බානගාමී මාර්ගයේ විරෝධගාමී ප්‍රතිපදාවේ ඇතිවෙන්නට අධිඥානයක් ඇති කරගෙන මේ මාර්ගය යා යුතුයි, අනුගමනය කළ යුතුයි. ඒ වගේ අත්විඳ ගන්නට අත්දක ගන්නට පුළුවන් නිවනක් තියෙනවා. එහෙනම් දැන් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඕනෑම ප්‍රශ්නයක් අහන්න. මේ අද දේශනා කරපු කරුණු කාරණා වලටම අදාළ වෙන්න ඕනෙත් නෑ. ඕන ප්‍රශ්නයක් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. දැන් මේ මහත්තයා ප්‍රශ්නේ විඥාණය මනස චිත්ත. දැන් අපි සිංහල භාෂාවෙන් වචනයක් කියනවා හිත කියලා. ඒක සිංහල භාෂාවේ වචනයක් නිසා මාගධි භාෂාවේ තියෙන වචනයක් නෙමෙයි. හැබැයි චිත්තය කියන වචනේ මාගධි භාෂාවේ තියෙනවා. ඒක නිසා මේක එකක් එහෙම නෙමෙයි තුනක්. මේක තුනක්. දැන් චිත්තය කියන්නේ හිත කිලුටු වෙන්නේ විඥානය කටයුතු කරන නිසා. මේ චිත්තය කියන හිත පිරිසිදු වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. එහෙම නැත්නම් මනින්දිය පාවිච්චි කරලා ප්‍රඥාව කියන தත්වයට පත් කරගත්තොත් මනස පිරිසිදු වෙනවා. දැන් මෙතන මාර්ගෝපදේශයේ කියනවා චිත්තං මනෝ මනසං අභ්‍යං පණ්ඩරං මනින්දියං මනායතනං විඥාන විඥානස්කන්ධෝ තජ්ජාය විකාරය. විභංග ප්‍රකරණේ කියනවා මනස මේ හිත එහෙම නැත්නම් මේ කිරුපු වෙන ආකාරය. දැන් මේක තේරුම් ගන්න මනස ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. මනස කියන්නේ යම් මැනීමක් කරන්න පුළුවන් තැනකද මනස. මනස මනිනකොට මේක යහපත් ආකාරයටත් කරන්න පුළුවන් අයහපත් ආකාරයටත් කරන්න පුළුවන්. දැන් අපි යම් ආකාරයක මේ මනස ක්‍රම දෙකකට භාවිත කරනවා. එකක් මනායතනිය, අනික මනින. දැන් මනායතනිය කියන එක භාවිත කරන්නේ පෘථග්ජන බුද්ධිය. මනින්ද්‍රියෙන් කටයුතු කරන මනින්ද්‍රිය භාවිත කරන්නේ ආරසාවක. අරිය පරිවර්තනය කරන බුද්ධිය. හැබැයි ඕනම මිනිහෙකුට හරියට ධර්මය අවබෝධ කරගත්තොත් තමන්ගේ මනස මනින්ද්‍රිය භාවිත කරගන්න පුළුවන්. ඔන්නම් එහෙම නැත්නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනවා නම් මන ආයතනයක් පාද ආයතනය කියන්නේ කුණු එකතු කරගන්නා, කෙලෙස් එකතු කරගන්නා, කිණුතු කිරි කිණුතු කුණු එකතු කරගන්න කැනට දිනන ආයතන. ඒ නිසා දැන් මනස ආයතනයක් වුණොත් චක්කු ඉන්ද්‍රිය නම් චක්ක ආයතනේ ක්‍රියාත්මක. මනස ආයතනයේ තුන සෝත ආයතනයේ විසක් සෝත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම දාන ආයතනයේ විසක් දාන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජීව ආයතනයේ විසක් ජීව ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කාය ආයතනයේ විසක් කාය ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මනින්ද්‍රිය සමග තව බැඳුණු ඉන්ද්‍රිය හයක්ම පහක් තව පහකුත් එක මේක හයක් තියෙනවා. ඒ නිසා දැන් චක්කු ඉන්ද්‍රිය චක්කායතන, සෝත ඉන්ද්‍රිය සෝතායතන, ගාණ ඉන්ද්‍රිය ගාණායතන, ජීවා ඉන්ද්‍රිය ජීවායතන, කාය ඉන්ද්‍රිය කායයතන, මන ඉන්ද්‍රිය මනායතන, මේ හයම තියෙනවා. ඒ නිසා මනායතනය කියන්නේ හිතට එන දේ, චිත්තයට එන දේ විඥාණයෙන් එකතු කරගන්නා කුණු කෙලෙස් පිලුටු ගති පෙරලා තෝරලා බේරලා පිරිසිදු දේ භාවිතයට ගැනීම සහ අපිරිසිදු පිලුටු දේ බැහැර කරන්න පුළුවන් වෙන්නේ මනින්දිය. එහෙමනම් මනින්දිය ක්‍රියාත්මක වෙන්නේ පෙරහංකඩයක් හැටියට. මොනවද? අර භාවිත නොකළ යුතු බැහැර කළ යුතු දේ තෝරලා බේරලා පෙරලා අයින් කළා අත් කරන්න, භාවිත කළ යුතු යහපත්යේ විතරක් භාවිත කරන්න ගන්නේ මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙන කොට. එහෙම නැත්නම් මනින්ද්‍රිය මනායතනයක් හැටියට ක්‍රියාත්මක වෙනවා නම් එහෙම කේරිල්ල බේරිල්ල පෙරිල්ල මොකක් නැහැ, අර කුණු පොදිය ඒ කෙලෙස් පොදිය එහෙම පිටින්ම ආහාර හැටියට ගන්න. ඉතින් ඒක නිසා මේ මනස කියන එක තේරුම් ගත්තාට පස්සේ අනිත් දෙක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා චිත්තය පිළිටු වෙන්නත් චිත්තය පිළිසිදු වෙන්නත් චිත්තය. මේ හිත කියලා අපි සිංහල භාෂාවෙන් කියුවට මාගදී භාෂාවෙන් චිත්තය. ඒ වගේම මනස පිළිසිදු කරගන්න පිළිටු කරගන්න ඔය යෝනිසෝ මනසිකාරේ සහ අයෝනිසෝ මනසිකාරේ කියන එක විග්‍රහ කරලා තියෙනවා සබ්බාසෝ සූත්‍රයේ මුලම ඡේද 8ක් තුන මේක විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කළ යුතු දේ කරණීය ධර්ම සහ නොකළ යුතු දේ අකරණීය ධර්ම තේරුම් ගන්න බෑ මේ මනින්දිය මන ආයතනේ දෙකේ වෙනස තේරුම් ගන්න කම්. ඒ වගේම විශේෂයෙන්ම යම් කිසි කෙනෙකුට මනින්දිය මතු කරලා ගත්තේ නැත්නම් ඊගාවට තියෙන බලවත්ම නිවනට උපකාර වන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මතු වෙන ඉන්ද්‍රිය පහක් තියෙනවා. මොකද්ද? මනීන්ද්‍රිය පාවිච්චි කරන කොට සද්දා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය මතුවේ. එහෙම නැත්නම් මතුවෙන්නේ නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට පත් වෙන්නේ මේ මනින්ද්‍රිය පාවිච්චි කරන කොට. එහෙම නැතුව අර කුණු කෙලස් පිරුදු දේ තෝරන්න නැතුව, පේරන්න නැතුව, පෙරන්න නැතුව ගෙඩිය පිටින් ආයතන කියන්නේ කෙලස් කුණු එකතු කර ගන්නවා කියන එකයි ආයතන. ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්නේ පුද්ගජන මුද්දලෙත්. ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් ඕනම මිනිහෙකුට ධර්ම අවබෝධයක් ඇතුව ධර්මය අහලා ඒක පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක්. ඒකයි මේ ධර්මය අහන්න ඕනේ. දැන් බුදුහාමුදුරේ කිව්වා සුත සුසුතං බහුසුතං සුත දර. ඊට පස්සේ මේ සුතං සුසුතං බහුසුතං සුත දර තත්ත්වයට පත් වෙන්නේ තමයි මේ පින්වතුන් බණ. ඊට පස්සේ විචිතා පරිචිතා ඔන්න ඊගාවට මනසිකරෝත අන්න මනින්දිය පාවිච්චිද අන්නේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මනින්දිය මතු කරගන්න. නිකම් බෑ. ඒ නිසා මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ තමයි පළවෙනි ඥානය. ඊට පස්සේ සංවරෙට්ටේ සංවරේන පඤ්ඤා සීලමේ ඥානය, ඒ වගේම චිත්තාමේ ඥානය, ඒ වගේම මග්ගේ මග්ගේ ඥාන දර්ශනය ලැබුණාම අන්න මනින්දිය ක්‍රියාත්මක වෙලා සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, රති ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය බව බලවත් වෙනවා. එතන පුද්ගඥාන පුද්ගලයා. අන්න අර ප්‍රශ්නයක් අහන ඔබට කියන්නේ ඒකට හේතුව ඒකට කියන උද්දච්ච. එහෙම නැත්නම් මහාන්තත් එහෙම නැත්නම් විශ්වෝපේ විසුරුණු බව. විසුරෙන්නේ මොකින්? තුන්දොස් කිසිලා. තුන්දොස් කිපෙන්නේ මොකින්ද? රාගයෙන් ප්‍රේම කෝප වෙනවා, ද්වේෂයෙන් පිට කෝප වෙනවා, මොහෙන් වාතේ කෝප. එතකොට හිතේ ඒකාග්‍රතාවය නැහැ. අර මනින්දිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරන්න බෑ. ඒ නිසා ධර්ම මාර්ගයේ යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ හිත සමතයටපත් කරගන්න ආකාරය තේරුම් ගන්න ඕනේ. ඒක සමතයටපත් වෙනවා. දැන් මෙත්තානුස්සතිය වඩන කොටම රාගයක් ආවම, ප්‍රියදීට ඇලෙන ද්වේෂයක් ආවම මෙත්තානුස්සතිය වඩන්නේ. රාගයක් ආවම අසුභානුස්සතිය හරියට වඩන්නේ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධාපට්ඨිනසකින් බුද්ධානුස්සතිය වඩනකොට ඔය කියන අර විශ්වෝපේ විසුරුන බව, අර හිතේ තියෙන ඒකාග්‍රතාවයක් නැති බව සම්පූර්ණයෙන්ම සම්පූර්ණයටපත් වෙලා නිවෙනවා. එනිසා මේක ධර්මය අහන්න ඕන. ඔය හිතේ විශ්වෝපයක් විසුරුන බව, සංකාපයක්, උද්දච්චයක්, මහාන්තත්වයක් ඔක්කොම ඇති වෙන්නේ මොකක් නිසාද? රාගය, ද්වේෂය, මෝහය හිතේ ක්‍රියාත්මක වන නිසා. ඒක වෙන කාටවත් පේන්නේ නැහැ. හිතන්නත් බැහැ. Tamanṭa norussana gatiye. ඒක තමයි මේ විශ්වෝපය විසුරුණු බව. ඒ norussana gatiye ඇති වෙන්නේ කොහොමද? Tamanṭa හිතේ ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, මානයක්, මෝහයක්. ඒක අයින් කරගන්න එතකොට හරියට. රහත් කියන වචනයක් නම් බුද්ධ දේශනා නාමය. කියන්නේ අරහත්. ඔව්.
විඥාණය මේ නිරෝධ වෙනවද කියලා?
නෑ. අරහත් ත්‍ත්වයට පත්වෙද්දී විඥාණය අර විඥාණයෙන් විඥා කරපු විකෘති වීම, විෂම වීම, වෙනස් වීම ඔක්කොම නානා ත්‍ත්වයට පත්වීම අර කියපු දේවල් ඔක්කොම අයින් වෙලා විඥානයේ ප්‍රඥාවක් බවට පත් වෙනවා. ප්‍රඥා කියන්නේ මොකද? ප්‍රකෘති වූ, පරම පවිත්‍ර වූ, සුද්ධ වූ ඥානය. එතකොට මේ ඥානය කියන එක පිළිබු වෙන්නේ මොකක් නිසාද? විඥානයක් නිසා. ඥානයේ අර තියෙන මේ විකෘති බව, විෂම බව, විවිධ ත්‍ත්වයට පත් වෙන ස්වභාවය ඔක්කොම ඉවත් කරන්න පුළුවන් රාග රාගයේ දේශයේ මොහෙන් ඉතින් අයින් කිරීම. අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය වැඩිමේ අර හතරම අයින්. ඒ අනුව අර විතේ කියන ප්‍රභාස්වර ත්‍ත්වය, ප්‍රකෘති ත්‍ත්වය, පරම පවිත්‍ර ත්‍ත්වය මතු වෙනවා. ඒකට කියන ප්‍රඥාව. දැන් මේ ප්‍රඥාව නැත්තේ මොකද? රාගයේ දේශයේ මොහෙන් තේ ක්‍රියාත්මක වෙනු නිසා. ඒ නිසා මේ ඥාන කියන එකේ කිපරිවර්තයක් තියෙනවා. ඥාන කියන වචනේ කිපරිවර්තයක් තියෙනවා. විඥාන, ඥාන, පඤ්ඤා, ප්‍රඥා. එතකොට විඥාන කියන්නේ කිරුටු එක්ක හිත. ඥාන කියන්නේ කිරුටු වෙන්න හෝ පිළිසිදු කරගන්න හෝ පුළුවන් තත්ත්වය. ප්‍රඥා කියන්නේ අති පරිසුද්ධ වූ ප්‍රකෘති වූ පරම පවිත්‍ර වූ ප්‍රභාස්වර වූ සිද්ද ප්‍රඥා. එතකොට කිරුටු වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ප්‍රඥාව මතු වෙන්නේ රාගත්වය, ද්වේෂත්වය, මෝහයෙන්. එහෙනම් මීට රාගී, මීට ද්වේෂී, මීට මෝහී කියන තත්ත්වයට පත් වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, මාංශ පමණක් ආහාරයට ගන්නා තිරිසන් සතුන්ටත් පාප කර්මයක් සිදු වේද පහදා දෙන්න? තවද යම්කිසි සතෙක් තමන්ගේ ඉදිරියට තමන්ගේ ජීවිතය විනාශ කිරීමට පැමිණේ නම් අපි ගත යුතු මාර්ගය කුමක්ද? එම් සම්පතාව මෙරුව කුමක් කරමු?
දැන් මාංශ පමණක් බුදින සතු ඉන්නවා. දැන් කොටි, සිංහයෝ, තව නොයෙකුත් වෘක්ෂයෝ, බල්ලොත් සමහර, ඒ වගේම මාංශ භක්ෂක සතු ඉන්නවා. ඒ අය ප්‍රාණඝාතයක් කළොත්, ඒ අය මස්කාව ජීවත් වුණොත් අනිත් සතුම මැරුවොත් ඒකට ඵල විපාකේ ඒ අයට ලැබෙනවා. ඒ අය යන්න යන්න ඊගාවට ඒ තිරිසන් භවයේ තව පහළ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඉහළ තත්ත්වයකට එන්න බෑ. නමුත් එහෙම තත්ත්වයකට පත් වෙන්නේ ඒ කර්ම ශක්තිය, කර්ම ඥානය, ධර්ම ඥානය නිසාමයි. නමුත් එහෙම නොවන සත්තු ඉන්නවා. දැන් හරකෙක් ගත්තා. හරක කවදක්වත් මස් කන්නේ නැහැ. හරක වෙලා ඉපදිලා තියෙන්නෙම ණය ගෙවන්නේ. ණය ගෙවලා වැය කරලා අවසන් වෙලා නැවත මිනිහෙක් වෙලා එන්න පුළුවන් ලේසිම තැන තමයි හරි. ඒ වගේම තවත් සමහර රත්තු ඉන්නවා. ඔය මස් නොබුදින මුවෝ, අශ්වයෝ, මේ වගේ තව එහෙම ඉන්නවා. ඉතින් ඒක නිසා දැන් මස් කන රත්තු වෙලා උපදිලා තියෙන්නේ අර රස තෘෂ්ණාව, රස ප්‍රේතකම, රස ආශාව නිසා. ඒ ගතියට අනුවයි ගතින් කුණේ ඇහිලා තියෙන ගති පංචසන්දිය ඇහිලා තියෙන. ඉතින් ඒක නිසා කවදක්වත් ඒ වගේ ගතියකට මේ නිවන් මාර්ගයට නෑ. මේ තිරිසන් ගතියේ තියෙනවා දෙකක්. තිරිසන් ගතියේ තිරිසන් කියන්නේ තිරස්කීන. තිරස්කීන කියන එකයි තිරිසන් කියන එකයි දෙක පොඩ්ඩ පටලවාගෙන තියෙනවා. තිරස්කීන කියන්නේ මොකද? දැන් මිනිස්සු තිරස්ත තිරස්ත. ඈ? තිරස්. තිරස් කියන්නේ මනසයි මනන්නම් මොලේ තියෙන්නේ මුදුනේ. තිරස් කියනයි. තිරස් කියනවනේ මේ හිත එහෙමනම් මේ මොලේ කියන එක තියෙන බිම ගෑවි කියලා. එනිසා එහෙම ගතකට කවදක්වත් මේ බුදුහාමුදුරුවෝගේ බණ එහෙමනම් මේ ධර්මය මේක තේරුම් ගන්න බෑ. එහෙම ගත කවදක්වත් සුගතියක කාමලෝ කාමලෝකෙට ඉපදිනවා. සුගතිලෝකෙට ඉපදෙන්නේ නෑ. ඉතින් ඒක නිසා හරියට තේරුම් ගන්න ඕන මේ තිරස් තිරස් කියන දෙකෙන් තමයි ඔය තිරස් කියන ලෝකේ සහ මනුෂ්‍ය ලෝකේ බෙදලා තියෙන්නේ. ඊළඟට අහුව ප්‍රශ්නේ මොකක්ද? මේ තව සතෙක් මරණකොට ඒ සතාව මොකද කිව්වේ? ඒ සතාව බේරන්න යන්නේ කොහොමද? දැන් අපි කල්පනා කරනවා, අන්න දැන් අපි හිතමු අහගෙන ණයෙක් හරි මොකෙක් හරි සතෙක් ගැරන්ඩියක් කියමුකො, ලේනෙක් වහරි මිනිහෙක් වහරි අල්ලගන්න එදෝනු. එදෝනු වෙලාවේ දැන් අපි මේකට මැදිහත් වුණොත් නයා අපි ගැරී අපි අති කරනවද? නෑ. අපි කැලේ ඉන්න ඔක්කොම ගැරෙන ඉන්න නවත්තන්න පුළුවන්ද? බෑ. අපි ගැරන්ටියට කන්න දෙනවද? නෑ. එහෙමනම් අපි මොකටද මේ අහ කියන්නේ කුණු ගොඩවල්? ඒ සත්තු කරපු කර්මය නිසා, ඵල විපාක නිසා ඒ සත්තුම කනවා. දැන් අපි බැරි වෙලාවත් අර ගැරන්ටියට ගහලා අර ගැරන්ටියා අල්ලගත්ත මී ආහාරි ලේනවා හරි අයින් කළොත් අර සතාට අපි අර පාප දෙකක් කරලා. ඉතින් ඒක නිසා හැබැයි අපේ ගෙදර ඇති කරන පූජෙක් ඕ බල්ලෙක් හෝ සතෙක් හෝ අල්ලගත්තන එතෙන්දී අපි වග කියන්නේ. මොකද කවුද ගන්න දෙන්නේ? අපි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අහ කියන ගැරන්ටියයි අර ගැලේ ඉන්න සත්තුන්ගේ ගෑම වේල නවත්තන්න ඕ. ඒ අහ කියන සත්තු කර්මෙත් නිසා ඒ උපදින සත්තුව අපිට නවත්තන්නත් බෑ, අපි වෙනස් කරන්නත් බෑ, අපි එක එක බේරුවට අපිට ඔක්කොම බේරන්නත් බෑ. නිකම් අපරාධේ අපි අහ කියන පාපයකට මැදිහත් වෙනවා විතරයි ඒ මේ වගේ දේවල් කරේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි උඩ මේ අහ කියන නම් කරයි දාගන්න, එක්ක අහ කියන පාපයන් අපි කරයි දාගන්න අවශ්‍යයි.
ගරු ස්වාමීන් වහන්ස, මරුණානුස්සති වඩන විට බුද්ධානුස්සතියේ කොටසකුත් ඇතුළත් වෙනවද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න
ඉල්ලනවා.
මරණානුස්සතිය වඩන විට බුද්ධානුස්සතියේ කොටසකුත් ඇතුළත් වෙනවද යන්න කරුණාවෙන් පැහැදිලි
කර. ඒක දෙකක්. දැන් මරණානුස්සතිය වඩනවා කියන්නේ අර අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මිනෝ මෙනෙහි කිරීම. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිත්‍ය දුක්ඛ අත්‍යයෙන් අයින් කිරීම තමයි මරණානුස්සතිය. ඒක කරනකොට යද නිත්‍යං තං දුක්ඛං යන් දුක්ඛං තද නත්තං කියන පැත්තට පත් වෙනවා. එහෙම නැත්නම් අසාරට්ඨේන අනාත්ම කියන පැත්තට අවබෝධ වෙනවා. ඒ අනුව මේ පංචස්කන්ධයට අපි බැඳීම සම්මුඛයෙන්ම සාමුම නිපිදාගෙන. එතකොට නිපිදා, විරාගා, නිරෝධා, පටිනිච්ඡා කියන කතර බුද්ධානුස්සතිය. බව උදුරා ගමන්න පුළුවන් අවස්ථාව. ඉතින් ඒක නිසා මේ බුද්ධානුස්සතිය වැඩෙනවා මරණානුස්සතියයි මෙත්තානුස්සතියයි අසුභානුස්සතියයි වැඩෙනවා. ඉතින් ඒක නිසා මේක හරියටම එකටම බැඳුණු දෙයක් මේක මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි. අමිතිනම ත්‍රිපිටකයේ තියෙන එකට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාගං නිරෝධ වඩිනකව. ඒකෙන් කිව්වර සබ්බේ සංඛාරා අනිත්‍යාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි පින්දති දුක්ඛේ. බින්ද නිබ්බින්දති කියන එකම තමයි නිබ්බිදා විරාග නිරෝධ වඩිනකව. ඉතින් ඒක නිසා එනමග්ගෝ විසුද්ධිය. මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් බුද්ධානුස්සතියයි මරණානුස්සතියයි තේරුම් ගන්න නැතුව මේ මරණය නියතයි ජීවිතය නියතයි කියන විදිහට මරණානුස්සතිය වැඩෙන්නේ නැහැ. බුදුගුණ ගායනා කරගෙන සිටියට බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැහැ. බුද්ධානුස්සතිය එක බුදුගුණ ගායනා කිරීම මෙනෙහි කිරීම එක හොඳයි. බුදුගුණ මෙනෙහි කිරීම හොඳයි. හැබැයි එක බුදුගුණයක් හෝ තමන්ගාව පිළිදවා ගන්න බැරි නම් බුදුගුණ වඩලා වැඩක්. බුද්ධානුස්සතිය ඒක බව උදුරා ගන්න අනුස්සතිය. රාග බව, දේශ බව, මොහ බව ඉතින් උදුරා ගන්න පුළුවන් වෙන්නේ බුද්ධානුස්සතිය.
ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අර චක්කුමුදපාදි, ඥානමුදපාදි, පඤ්ඤාමුදපාදි, විද්‍යාමුදපාදි, ආලෝකමුදපාදි කියලා අර ප්‍රඥාවේ අවස්ථා පහක් හඳුන්වලා තියෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඒකම තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තව වචනවලදී. ඒ මොකක්ද?
චක්කුකරණී ඥානකරණී.
චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බාන. සම්බෝධාය කියන්නේ අන්න පඤ්ඤාමුදපාදි. අනේ පඤ්ඤාංග බලය
කියන අකුප්පාමේ හේතෝ විමුක්ති කියන්නේ
අකුරු මොකද්ද?
අකුප්පාමේ හේතෝ විමුක්ති.
ඔව්, අකුප්පාමේ හේතෝ විමුක්ති කියන්නේ මේ හේතෝ විමුක්තියෙන් ඉවත් වෙලා අකුප්පාමේ හේතෝ විමුක්ති පඤ්ඤාංගි දෙකම තියෙනවනේ. දැන් අකුප්පා හේතෝ විමුක්තිය සමානයි පඤ්ඤාංගි. දැන් හේතෝ විමුක්තියයි අකුප්පාමේ හේතෝ විමුක්තියයි වෙනම මොකක්ද? අකුප්පා කියන්නේ ආයි කවදක්වත් කුප්පණේ නොවන වෙනස් නොවන කම්පණේ නොවන ස්ථීර වූ ප්‍රඥා විමුක්තිය. දැන් චේතෝ විමුක්තිය කියන එක, චේතෝ විමුක්තිය කියන එක ඕන කෙනෙකුට අභිඥා ලබන ඥාන ලබලා ලබන්න පුළුවන්. දැන් අදිට කවුසත් චේතෝ විමුක්තිය. හැබැයි අකුප්පාමේ චේතෝ විමුක්තියක් ලබලා තිබුණේ නැහැ. ආයි ඔය චේතෝ විමුක්තිය ලැබූ අතිශ තවසව උද්දකරාම පුත්‍රාලාල කාලාම හෝ අකුප්පා චේතෝ විමුක්තියතෝ ප්‍රඥා විමුක්තියතෝ පත් නොවුනනං ආය අපාය යන්න පුළුවන් කරිද? පුළුවන්. නමුත් අකුප්පා චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තියට පත් වූ කිසිම කෙනෙක් නැවත පැවැත්ම තුළ අතරමං වෙන්නේ නැහැ. ආයි මේ රාග දේශ මොහ හිතේ උපදින්නේම නැහැ. ඒකයි අකුප්පා මේ චේතෝ විමුක්තිය. ඉතින් ඒක නිසා මේක දැන් ඔය මහත්ය අහුව ප්‍රශ්නය චක්කු උදපාද ඥානං උදපාද පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි. උදපාදි කියන්නේ මොකද? සම්පූර්ණයෙන්ම වැරදි. උපදවා පහදා ගන්න. උපදවා පහදා. මොකද උපදවා මොකද පහදා ගන්න? අර අඳුර, අඳුර දැන් අඳුරේ වැහිලා තියෙන්නේ. මොකද අඳුර රාගාන්තය, තේල අඳුර, මෝහ අඳුර උපදවා. ඒක රාගය, රාගය බව දැකලා ඒක පහදා ගන්නවා කියන්නේ ඒක පජාති පහනාති පස්සෙ. තේරුණාද? මේ උදපාදි කියන වචනේ පරිවර්තකයෝ පරිවර්තනය කරලා තියෙන වැරදි වචනේ ගත්තොත් එහෙම නිවනක් නැහැ. උදපාදි කියන්නේ උපදවා පහදා ගන්න. මොකක්ද මේ උපදවා පහදා ගන්න ඕනේ? අඳුර. අඳුර අඳුර බව දැනගෙන අඳුර පහදා ආලෝකේ ඥාන ආලෝකේ ප්‍රඥා ආලෝකේ ලබා ගන්න. ඒකයි. ඒකම තමයි චක්කු කරණි, ඥාන කරණි, උපසමාය, අභිඥාය, නිබ්බානාය සංවත්ත. ඉතින් ඒක නිසා දැන් මෙතන මේ කරණීය ධර්ම තමයි මේ චක්කු කරණි. දැන් අභිධාව තියෙන්නේ පුදග්ජන පුද්ගලයේ ගාතින් චක්කු අකරණි, ඥාන අකරණි, උපසමායනේ අනුපසමාය, අභිඥායනේ අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අභිසමායන. ඒක නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන. අර චක්කුමුදපාදි, ඥානමුදපාදි, පඤ්ඤාමුදපාදි, විද්‍යාමුදපාදි, අලෝකෝමුදපාදි මිසක් ඕක ආලෝකෝ නෙමෙයි. ලෝක කියන්නේ අඳුර. අලෝක කියන්නේ අඳුර. අත්තරී අත්‍ය අත්තරීම හතරවරක් කරන්න ඕන. ඒක තමයි උදපාදි. තෝ දැන් මේ සංවත්ත කිදු වෙනවා කියන්නේ ඔතන කවුරක්වත් පරිවර්තනය කරන්න ගිහිල්ලා නැහැ. සංවත්ත කියන්නේ සං කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වත පැවැත්වීම. ඒ පැවැත්වෙන වතට තිත තිබීම තමයි සංවත්ත කිව්වේ. රාගය, ද්වේෂය, මෝහය කියන තුනට නොපවත්තා ඒකම කියලා කියනවා. අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පවත්තිදම් අප්පතිවත්තිය. පවත්තිදම් අප්පතිවත්තියන් කියන්නේ සංවත්ත. මෙතෙක් කල් පැවැත්තු වැරදි වත පැවැත්ම සහමුණින්ම නැවැත්තුවා කියන එකයි අප්පතිවත්තිය.
ගරු ස්වාමීන්, විරාගානුපස්සනාව ද්වේෂය මෝහය සම්බන්ධයෙන් ගලපනාකාරයේ පැහැදිලි කර දෙන්න.
මොන අනුපස්සනාවද?
විරාගානුපස්සනාව.
ආ, විරාගානුපස්සනාව කියල එකක් නෑ. අසුභාන් දැන් කියන්නේ විරාගානුපස්සී විහෙරදි කියනවා. හැබැයි ඒක අර භව මුදා ගැනීම සඳහා උපකාර වන බුද්ධානුස්සතිය කොටස. විරාගානුපස්සී විරාගය ප්‍රහාණය කළා මොකද මොකක්ද නැති වෙන්නේ? දැන් විරාග අනුපස්සනා කළාම රාග පජහති, නිරෝධ අනුපස්සනා කළාම සමුදයන් පජහති. දැන් මේක පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අනිත්‍ය අනුපස්සනා කළාම නිත්‍ය සංඥාව නැති වෙනවා, ප්‍රහාණය වෙනවා. සුඛ දුක්ඛ අනුපස්සනා කළාම සුඛ සංඥාව ඉතින් නැති වෙනවා, නැති වෙනවා. ඒ වගේම අනත්ත අනුපස්සනා කළාම අත්ථ සංඥාව නැති වෙනවා. නිබ්බිදානුපස්සනාව කළාම අභිනන්දනය කියන නැතිලා යනවා. විරාගානුපස්සනාව කළාම රාගය ප්‍රහාණය වෙනවා. නිරෝධානුපස්සනාව කළාම සංඛය නිරෝධ වෙනවා. නිරෝධානුපස්සනාව කළාම අයෝගම් පටිච්චසමුප්පාදානුපස්සනාවේ උපාදානය කරගත්ත සියලුම දේ පිළිති මුන්නේ ඇලීම සබ්බූපටි පටිච්චසමුප්පාද.
ස්වාමීන් වහන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ යන ගාතව සහ ඉතිපිසෝ භගවා අරහං යන ගාතාවේ පද පරම අර්ථය දක්වන්න.
දැන් බුදුහාමුදුරුවන්ගේ ගුණ නමයක් කියනවා. ඒක තමයි ඉතිපිසෝ. ඉතිපිසෝ කියන්නේ මේ ගුණේනුත් ඒ උත්තමයාණන් වහන්සේ පරිපූර්ණ වූසේක කියන එකයි ඉතිපි. සෝ භගවා, භගවා කියන්නේ ඒ කුසු ගුණයක්. වත බෙදා භාග කරන්න බැලුවා ඒ වගේම භගවතු භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසම්ම සාක්ති සත්තා දේව මනුෂ්‍යානම් බුද්ධෝ භගවා කියන්නේ මේක මේ බුදු ගුණ. ඒ බව උතුරාජමු උතුමාණන් වහන්සේ තුළ ඇති කරගත්තා වූ සියලුම බුදුගුණ ඔය රවාරාජීගුණයට ඇති. මේවා අනන්ත අප්‍රමාණ බුදුගුණ. හැබැයි ඔය බුද්ධත්වයට පත් වෙන්නට උපකාර වන දේ තමයි අර න මෝ තස්ස. මෝහය සහමුලින් නැති කර ගැනීම. න මෝ. න මෝ කියන්නේ මෝහය සහමුලින්ම නැති කරනවා. දැන් මේක මේ මෝහය සහමුලින්ම නැති කරගත්තේ නැත්නම් නැවත උපදිනවා. අපි ඇයි උපදින්නේ ආයි කරලා? මෝහ කියන්නේ මොකටද? මෝහ කියන්නේ මවට. අපි මව කුසකට යන්නේ මොකද? මෝහය තියෙන නිසා. අර මෝහය නැත්නම් නයි ධාතු දක්ව දෙයියම් පුනරේ තීති. ඉතින් ඒක නිසා මෝහයේ තියෙන තාක් කල් අපි කර්ම බීජ සකස් කරනවා. කර්ම බීජ සකස් කරන කන් අපි මව කුසකට යනවා. මව කුසකට යන තමන් නැවත 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 නැවතත් උපදිනවා. ඉතින් ඒක නිසා මෝහය නැති කරගන්න උපකාර වන කරුණු කාරණා හතරක් අර බුදුගුණ අතරින් වැදගත් කරුණු වැදගත්ම කරුණු කාරණා හතර තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලා මේ අතර නිසා තමයි තස්ස නමු. ඒක අනිත් පැත්තට වුණ බලන්න මේ කරුණ අතර සම්පූර්ණ කර ගැනීම කියන හේතු අයින් කිරීම නිසා ඒ මේ ඵලය ලැබුණා. නමෝ කියන්නේ ඵලය, තස්ස කියන්නේ මෙන්න මේ හේතු නිසා මේ ඵලය ලැබුණා කියන එකයි. ඒ දෙක සංසන්දනය කරන්න තමයි තස්ස කියන වචනේ මාළි භාෂාවේ ඔය බොහෝ තැන්වල කියනවා. තස්ස දායාදෝ දැන් ජජත් හිමිගේ තස්ස දොළොස්වරක් විග්‍රහ කරලා කියනවා. තස්ස කියන්නේ හේතුඵල සම්බන්ධයක් සම්බන්ධ කර ආකාරය තමයි තස්ස කියන වචනේ. එතකොට මෝහය නැතිවීම කියන ඵලයට පත් වෙන්න නම් මෙන්න මේ හේතු හතර අයින් කරන්න ඕනේ. හේතු හතර මොනවාද? හේතු හතර කරන්නේ වත බෙදා භාග කර ගැනීම භගවතු අර රහ බැලීම පංචස්කන්ධ රහ බැලීම උපාදානය කරගෙන අත්හැරීම අරහතෝ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සාමුලින් නිදී නිදාසෙන්න සම්මා රාගමුල ද්වේෂමුල මෝහමුල තමයි සම්මුල්තු. ඒ මුල්තුන සාමුලින්ම උදුරාගෙන සම්බුද්ධෝ. ඒක ඒ කරුණ අතර තමයි ඒ කරුණ අතර අවසන් කිරීමක් තමයි ඒ ප්‍රතිඵලය හැටියට මෝහය සාමුලින්ම නැති නැවත උපදක් ලබන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්ස චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ පැහැදිලි කර දෙන්න.
චාගෝ කියන්නේ පළවෙනි පියවර පරිත්‍යාගෝ. චාගෝ කියන්නේ පරිත්‍යාගෝ. චාගෝ කියන්නේ අතහැරීම. අපි යමක් අතහැරියා නම් රාගය ද්වේෂය මෝහය අතහරිනවා නම් අන්න චාගෝ. පටිනිස්සග්ගෝ දැන් අපි යම්කිසි අර පුඤ්ඤාදු සංඛාර අපුඤ්ඤාදු සංඛාර ආදී සංඛාර කළොත් එහෙම පටිනිස්සග්ග වෙන්නේ පටිසංසග්ග වෙන්නේ. ඒ සමුදය බිහිවීම නිසා සංසග්ග වෙනවා. ඒ දැන්නෙන් අපි නිදි නිදාස් වෙනවා. ඒ අපි අල්ලගෙන හිටිය උපාදානය කරගන්න හිටියේ නිදි නිදාස් වෙන පටිනිස්සග්ග. මුත්‍ති කියන්නේ සාමුලින්ම නිදි නිදාස් වීම. අනාලයෝ කියන්නේ නැවත ඒකෙන් නොයලෙන ආකාරයට. දැන් අපි හිතෙන් තරහ කයින් කළාට නැවතේ හිතේ තරහ ආපහු කවදා හරි එනවනම් ඒක අනාලයෝදී මේක ඒක ආලිය. ඉතින් ඒක නිසා ඒ වගේම අපි කාවානේ දැන් යමක් සම්පූර්ණ හිතෙන් අත්කරින්නේ නැහැ ඒක දැන් දෙනවා. අපි හිතමු දූදරුවේ කාරි කවුරු හරි දුන්නා එක ඉඩමක් දුන්නා දයවදල් දෙකට දැන් මම දුන්න ඉඩම කියලා අල්ලගෙන ඉන්නවනම් ඒක මොකද්ද? ආලිය. ඒක අනාලයෝ නෙමෙයි. ඉතින් ඒ වගේ තමන්ගේ හිතෙන් සාමුලින්ම ඒක උදිරලා ගහලා අයින් කළේ නැත්නම් අනාලයෝ වෙන්නේ නැහැ ඒක ආලිය. ඒනි රගම මුත්‍ති වෙන්නේ ඒක ඒකේ නිදි නිදාසුනේ නැහැ. පටිසග්ග වුණේ නැහැ පටිසංසග්ග වුණා. ඒ වගේම අර චාගෝ කියන தත්ය එන්නේ. එනිසා චාගෝ පටිසග්ග මුත්‍ති අනාලයෝ කියන්නේ ඒක හිතෙන් සාමුලින්ම අත්හැරලා ඒකේ නිදි නිදාසලා නැවත කවදක්වත් ඒකට නොයලෙන ආකාරයටම ඒක තමන්ගේ හිතේ රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර ලක්යෙන් ඉවත් වීම කියන එකයි ඔය කියන්නේ.
ගරු ස්වාමීන් වහන්ස සත් සතිය ගත කර මුචලින්ද නාග දරණය ගැන විස්තරයක් පවසන්න.
මොකද්ද?
සත් සතිය ගත කර මුචලින්ද නාග දරණය ගැන විස්තරයක් පවසන්න.
දැන් මේ සති කියන වචනේ දැන් අපි කියන්නේ වී කියලා සුමානි කියන එක භාවිතයට ආවේ කොයි කාලෙද? භාවිතයට ආවේ කොයි කාලෙද? පොළොන් අරුණිකේට පොඩ්ඩක් ඉස්සෙල්ලා මිසක් ඉස්සෙල්ලා ඔය කියන මාස ඔය කියන සති ඔය කියන අවුරුදු කොහෙවත් ලෝකේ මේ භාවිතයේ තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ මොනවද භාවිතයේ? චන්ද්‍ර මාස ඔය කියන අර අමාවක තුදුස්වක දොළොස්වක පසළොස්වක ඔන්නවා තිබුණි බුදුහාමුදුරන් කාලේ. එහෙනම් ඔය කියන සති ඔය කාලේ තිබුණාද? සත් සතිය නෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. සත් කියන්නේ හත නෙමෙයි. සත් කියන්නේ මොකද්ද? යථාභූත ඥාන දර්ශනය දැකීම. සති කියන්නේ හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාදය ගැන. ඒ නිසා හේතුඵල ධර්මයට අනුව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ලෝකයට විග්‍රහ කරන්නට අවශ්‍ය වන්නා වූ ඒ බුද්ධ ඥානය ලැබීමට ගිය කාලය සත් සති. මේ සත් කියන එක වර්ගා තේරුම් අරගෙන තිනවා ඕක ඉජක්කමක් නෙමෙයි. එහෙමනම් සත්ත්ව වෙන්නේ දැන් සත්ත්ව කොච්චරද? අන්න ඒකේ හතක් තියෙනවා. සත්ත්ව සූර්යයක් ගන්න. සත්ත්ව කිව්වොත් සයන්න අල්දාන්න දාන්න මෞලිකී භාෂාවේ සයන්න අල්දාන්න අල්දාන්න කියන එක තමයි ඔය සත් කියන එක. ඒක අර අල්දාන්න ලොක් වෙලා තියෙනවා. සත් කියන්නේ යථාභූත ඥාන දර්ශනය. සති කියන්නේ හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මය. ඒ නිසා මේ සත්සති කියන එකක් එහෙම බුදුහාමුදුරුවෝ ගත කළේ නැහැ. ඒ කාලේ එහෙම එකක් තිබුණෙත් නැහැ. ඒවා සම්පූර්ණ අභව්‍ය අද්භූත පස්සේ හදාගත්ත වචන. ඒ නිසා දැන් රුවන් සක්මනේ ගමන් කළා සක්මන් මණ්ඩලෙ හිටියා. ඒ වගේ දේවල් තමයි බුදුහාමුදුරුවෝ මොකටද කළේ? මේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත යථාභූත ඥාන දර්ශනයෙන් අවබෝධ කරගත්ත අතීත සියලුම බුදුවරුන් අවබෝධ කරගත්ත පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ අනුමය ආකාරයෙන් විග්‍රහ කරන්නට ලෝකයාට ධර්මයේ දේශනා කරන්නට අවශ්‍ය ගොනු කිරීමක් එමන්නා අරමුණු කිරීමක් විග්‍රහ කිරීමක් මේකම කියලා තියෙනවා. ආචිත්තනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උච්චානි කම්මන්තී කරන්නට අවශ්‍ය ඥානය ප්‍රඥාව විග්‍රහය ලබා ගන්නට ගිය කාලය. ඒ කාලේ මේ දසක් පොය දවසේ මේ ජම්බුද්දීපේ ඔය මුදලින්ද රජුගේ නාගගෝත්‍රිකේ මේ නාගගෝත්‍රිකේ ලංකාවේ හිටියා. ඒ නාගරජුගේ ගැහි කාලයක් ආව. ගැහි දවසක් බොහොම ලොකු ගම් වතුරක් ආව. ගම් වතුරෙන් බේරෙන්න මේ මුදලින්ද රජුගේ ගුවන්ගයක් හදලා දුන්නා. ගුවන්ගේ හදලා දීලා බුදුහාමුදුරන්ගේ රස දෙන්නට ආසනයක් හදලා දුන්නා. මෙන්න මේකයි ඔය නාගගෝත්‍රිකයා කරපු වැඩේ. නාගගෝත්‍රික රජුගේ මුදලින්ද රජුගාන්ට සැතපෙන්නට ගුවන්ගේ ආසනය හදලා දුන්නා. ඒ නිසා මේ ඔය කතාවල් ඔක්කොම අද්භූත ආශ්චර්ය වැරදි දේන.
ගරු ස්වාමීන් වහන්ස වස් පින්කම නිවැරදිව කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන්න.
දැන් වස් කාලෙහිල්ල මේකට ප්‍රශ්නෙකුත් වෙයි. දැන් බුදුහාමුදුරුව අවුරුදු 8ක් යනකම් වස් රැසුවේ නැහැ. අයම් වස්සාන කාලෝ කියන தත්ත්වයට පත් වුණේ නැහැ. දැන් බුදුහාමුදුරුව මේක අර බමුණන්ගෙන් ඉගෙන ගත්ත දෙයක්. මේක බමුණු මතය. හැබැයි බමුණු මත සියලුම එදා ධම්මජාල සූත්‍රයේ තියෙන බමුණු මත බුදුහාමුදුරුව ධර්ම මේ නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයට වෙනස් කරා. දැන් මල් පූජා කිරීම, පාන් පූජා කිරීම, සංකූරු පූජා කිරීම වගේම දැන් ඔය පාංශුකූල කිවුරු මේ සියලුම දේ බුදුහාමුදුරුව අලුත් අදහසක් ඉදිරිපත් කළා අලුත් දෙයක්. ඒ නිසා නොයෙකුත් මේ සම්මතයෙන් බමුණු කියන්න ගත්ත බුද්ධ ශ්‍රාවකයෝ මේ මේ කාලෙත් යනවා එනවා මේ නොයෙකුත් දේවල් පවසම් කරනවා. ඒගොල්ලෝ මේ බුදුහාමුදුරුව මේක බොහොම යහපත් වැඩකට කරලා මේ වස් කාලේ එහෙම නැත්නම් මේ වස්සති කියන්නේ වාසය කරනවා, විහරති කියන්නේ අර විහරණය කෙරෙහි කෙලෙස් දවා තවා ඉවත් කිරීමේ වාසය කරන කාලයක් කියන එකයි අයන් වස්සාන කාලෝ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා බුද්ධ ශ්‍රාවකයන්ට කර්මස්ථාන දීලා මේ කාලය තුළ මගඵල ලබන්නට අවශ්‍ය සියලුම මග පෙන්වීම් කරන කාලය ඇතුළත මේ වස් කාලය වෙන් කළා. ඒ අනුව බුදුහාමුදුරුවෝ අරහතුන් වහන්සේලා මේ පුද්ගජන පුද්ගලයන්ට සහ මහණ වූ පැවිද්දන්ට මග පෙන්වන්නට අවශ්‍ය වෙන කාලයක් හැටියට මේ වස් කාලය පාවිච්චි කළා. ඒ අනුව මගඵල නොලැබූ මහණ වූ ස්වාමීන් වහන්සේලා මේ මාසය තුළ කර්මස්ථාන අරගෙන ඒ කර්මස්ථාන වඩලා කෙලෙස් දවා තවා ඉවත් කරලා මගඵල ලබන්නට අවශ්‍ය සියලුම කර්ම කාරණා සම්පූර්ණ කරගත්තා. ඒ නිසා අර වස් කාලයේ ආරම්භයේදී පුතග්ජන පුද්ගලයෙක් හැටියට ඉඳගෙන ඒ කෙලෙස් දවා තවා ඉවත් කළා අඩු මාසයෙන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයේ පුතග්ජන ත්‍ත්වයෙන් මිදුණා. ඒ පුතග්ජන ත්‍ත්වයෙන් මිදුණු පුද්ගලයාට පූජා කරන පළවෙනිම සිවුරු සිවුර මගඵලලාභියෙකුට පූජා කරන සිවුරක්. දැන් ඒ කාලේ අද වගේ නෙමෙයි. අද වගේ කඩේකින් කොහෙන්වත් සිවුරක් ගන්න පුළුවන් කමක් තිබුණ නැහැ. රජෙකුට පවා, රජුව පවා, රජිනේ පවා, දේවින් වහන්සේ පවා තමන්ගේ රෙදි හදාගෙන ඇන්නේ. ඉතින් ඒක නිසා බුද්ධ ශ්‍රාවකයෝ මේ නයිලෝන් අරවා මේවා තිබුණෙත් නැහැ, පෙට්‍රන් කොටු තිබුණෙත් නැහැ. ඒක නිසා තිබුණේ මේ කපු මූලෙන් ඇඳුව ඇඳු මේ වගේ ඇඳු මාසු තුනක් එක දිගට මේ වගේ ඉන්නකොට දිලා යනවා. ඒ නිසා අර වස්සතු වස් කාලයේ අර කෙලෙස් දවා තවා කටයුතු කරන හාමුදුරු අංගේ සිවුර දිරලා මාසු තුනක් යනකොට කෑලි ඇලෙන ඉගෙන ගත්තේ පත් වෙලා තිබුණා. මොකද ඒ සිවුර හදාගත්තේ අර මේ මිනි කණක්කට මිනිවතාගෙන ගිහිල්ලා අහක දාන්න ඉවත් කරන වෙදි කෑලි අරගෙන ඒවම ඕදලා පිරිසිදු කළා. ඒවා මහාගෙන හදාගත්තා බුදුහාමුදුරුවෝ මෙහෙමයි හදාගත්තා. ඉතින් ඒක නිසා ඒ වගේ මගඵල ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙකුට අර පුතග්ජන පුද්ගලයෙක් හැටියට ඉඳගත්ත මගඵල ලාභී කෙනෙක් හැටියට නැතිකින අර ස්වාමීන් වහන්සේට පූජා කරන පළවෙනි සිවුර කඨින සිවුරක් හැටියට දැන් මේ කඨින පූජාවේදී පාවිච්චි කරන පැහැදිලි පිළිසිදු ගාථාවක් තියෙනවා. මේ ගාථාවේ පැහැදිලිව පිළිසිදුව කියනවා මේ මගඵල ලැබූ ස්වාමීන් වහන්සේට මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේට පූජා කරන මේ ගාථාවේ මේ පූජා කරන එකේ බොහොම මහානිසංස මහත්ඵල තියෙනවා කියලා. ඒ නිසා මගඵල නොලැබූ කෙනෙකුට කිසිසේත්ම පූජා කරන සිවුරක් මගඵල ලැබුණු මහත්ඵල මහානිසංසක් කියන්නේ සතර අපාදිකෙන් මිදීමට ගන්නත් අද නම් මේක ව්‍යාපාරයක්. ඉන්දා අද කලින් කිවුරු ගන්නත් පුළුවන්. ඔය මේ අරකුට බෑරුනේ මිනිහවෝ එහෙම නැත්නම් ලොකු එහෙම වෙන වෙන කරන පුද්ගලයෙක් හෝ කටින් සිංහල දුන්නට ඒකෙන් අර සියලු පව් නැති වෙන්නේ නියම් දකින්නත් බෑ. ඒක මහත්ඵල මාංශන්ත වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕන මගඵලලාභී භික්ෂුන් වහන්සේ කෙනෙකුට දෙන පළවෙනිම සිවුර තමන් ඒ කාලය හැටියට මේ සිවුපසේ ගදලක්මදේ ඒ අනුවයි ඒක කටින් පූජාවක් කිරීම. මේක ගාථාවේ පැහැදිලිව පිළිසිදුව තියෙනවා. එනිසා මේ ගාථාව අද කියනවා. නමුත් අර්ථයේ ධර්මයේ නැතුව රැහිලා කියන්නේ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ කටින කියන එක බොහොම වැදගත් තමයි ඒ කාලේ ඇති. නමුත් අද කාලේක වටින්නේ නැහැ. හේතුව මොකද? අද ඕන තරම් සිවුරු ගන්න පුළුවන්. අද ඕන තරම් කඩවලු ඕන මිනිඳු දෙන්න පුළුවන් ගන්නත්. ඒක අද සංදර්ශනයක් ව්‍යාපාරයක් බවට පත් වෙනවා. අද කවුරු මගපල් ලබන්නේ නැහැ ඔය වස්නාසන. ඉතින් ඒකෙන්ද ඒකත් නැහැ මේකත්. අද ඒක නිකන් සම්මතය සංදර්ශනයක් ඒක කරන ක්‍රියාවක් තමයි. ඒක තරංගය. වෙන මොකක්වත් ඒක කියන්නේ තරංගය ඇතුළේ මොකෝ අර පන්දලට වඩා මේ පන්දලේ ලොකුද කියලා. අර අතනකලාට වඩා ගියවුදකලාට වඩා මේ අවුරුද්දේ කරා. දායකයාව තුලාගෙන අංග තුලාගෙන මේ කරන යන්තිය.
ගරු ස්වාමීන් වහන්ස අප බුදුන් වැඳ දෙවියන්ට පින් දී මළගිය ඥාතීන්ට පින් දීමේදී නම් වශයෙන් අයගේ නම් වශයෙන් මතක් කළාට කමක් නැද්ද? ඒ අතර අපි ජීවත්ව සිටින අයට සිත් පැතුවාට කමක් නැද්ද? එයින් ඵලයක් වේද?
දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා ඔකේ. අපි පින්කමක් කරලා ඒ පින්කමෙන් උපයාස අපයාගත්ත පින් සියලු දෙවියන්ටත් සියලු ඥාතීන්ටත් දෙන්න ඕන, පවරන්න ඕන, අනුමෝදන් කරන්න ඕන, පිළිගන්න ඕන. ඒක හොඳයි. දැන් නමුත් දැන් අපි යම් වරදක් කරනවා, ඒ වරද ඔය ගුවන් විදුලියේ අදාළකමක් අහන්නකො, ඔය දායකත්ව ධර්ම දේශනාවල එක පුද්ගලයෙක්ගේ නමක් කියලා හොම්බෙන්නේ. මේක වැරදි. මේක දැන් දැන් වෙලාවත් තමන්ගේ ඥාතියා ඉන්නන බැරි තැනකින් සිටිලා තියෙනවා නම් මේ පින්දීමේ වැඩක් වෙන්නේ නැහැ. නමුත් තමන් පින්කමක් කරනකොට ඉන්නන්නට තමන්ගේ මේ සංසාර ගමනේ ගියාත්මවල අම්මා වෙච්ච, තාත්තා වෙච්ච, ඥාතීන් වෙච්ච, ජාතිකයා භාර්යාව වෙච්ච, ඥාතී වෙච්ච බොහෝ දෙනෙක් පින්ගන්නට එනවා. තිරෝකුඩු සූත්‍රයේ මේක පැහැදිලිව කියලා තියෙනවා. තිරෝකුඩු සූත්‍රයේ පළවෙනි ගාථා තුනෙන්ම කියලා තියෙන්නේ මෙහෙම එන බව එනවා කියලා. ඉතින් ඒ නිසා අපි මේ පින් ගන්නට එන සියලුම ඥාතීන් තමන්ගේ මෞර්තිය අතීත සංසාරේ කවදාහරි අධික උදව් කළොත් උපකාර කරපු අය. අර එක්කෙනෙක්ගේ නමක් විතරක් කියලා පින් දුන්න ගමන්ම එක පාටම මේ භූතෝ ප්‍රවේශෝ වගේ දේව දෙවියෝ වගේ අය නොයිමදින්නෙන් බලා ඉන්නවා. ගොටු අල්ලගෙන බලන්නේ හිඟන්නවා නම් පින් ගන්න. ඒ වගේ හිත දිවෙන්නට අපි පින් දෙන්නේ. එතකොට අර පළවෙනි වරමේ එක්කෙනෙක්ගේ නමක් කියලා පින් දුන්න ගමන් වෙන්නේ අර අනිත් අය උගන්වලා කෝප වෙලා කුලප් වෙලා දුක්ියා. ඒ නිසා ඊයේවත් එක්කෙනෙක්ගේ නමක් කියලා මුස්තියට පින් දෙන්නක හොඳ නැහැ. ඒ නිසා තමන්ගේ මේ අනන්ත අප්‍රමාණ සංසාරී සියලුම ඥාති විච අබ්බේ ඥාති දේකා අබ්බේ ඥාති මිත්තා මේ වගේ සියලු ඥාතියන්ගේ පින් දෙන්නේ. පින් දීර පින් පවරල ඒ නීති පිටුනට පස්සේ අවශ්‍ය නම් තමන්ගේ හිතට යම් යුක්තියක් ලැබෙන්න අර අපේ නමින් මිය පරලෝකීය මේ ආත්ම අම්මදාර සාස්තදාර ඥාතියතාවන් මන්දිර පින් දුන්නට කමන්නේ දෙවනි. පළමුව නෙමෙයි. ඒකම පළවෙනිම කිව්වොත් අර පින් අන්තිට බලන් ඉන්න අය බොහොම පුරණීලා යන්නේ දෙකිය නොලැබෙන්නේ දෙකිය. මේ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි පින් වෙනකොට කාටවත්ම වෙනදාක් අදුවක් විශේෂයක් වැඩියක් කරන්න හොඳ නැහැ. සියලු වෙනා සබ්බේ ඥාති චේතා සබ්බේ ඥාති සියලු මායද පින් වෙන්න ඕන. සම මෙතපත් කරලා සමදි. දෙවෙනි කාරණේ මොකද කියන්නේ අපි ජීවත්ව සිටින සිසුම කෙනෙකුට පින් අපි දීලා හරියන්නේ. ඒගොල්ලන්ට අපිට පුළුවන්කම තියෙනවා සත්‍යක්‍රියා බලයෙන් ආශිර්වාද කරන්නේ ඒ පිළිම රාජ්‍ය වදින සුවත් වීම. අපි පින්කමක් කරගත්තාම ඒ ජීවත්ව සිටින අයට මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ධර්ම අවබෝධය ලැබෙන ධර්ම ඥාන ලැබෙන මේ ධම්මානුකම් ප්‍රතිපදාවේ ඇතුළෙන් මේ පිළ ආශිර්වාදයක් කරන්නේ පිළිේ ඒකෙන් පුළුවන්. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ පින්දිය යුත්තේ සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ තේසා සබ්බේ සත්තා සබ්බේ බාන්දුති කත්තා. ඒ නිසා දැන් අපි මේ ආශිර්වාද පිළිමයි පින්දීමයි කලවම් කරගෙන ඉන්නේ. ඒ දෙක දෙක එකක් නෙවෙයි.
ගරු ස්වාමීන් වහන්ස, බල්ලන්ට නැවත මිනිස් ආත්මයකට යන්න බැරිද? ඒ ගැන විස්තරයක් පවසන්න.
පුළුවන්. හැබැයි බල්වැඩේ කරපු නිසානේ බල්ලන්නේ. ඒ බල්වැඩේට පාරිපාක විඳලා අවසන් කරලා හැබැයි තව තවත් අර බල්ලෙක් කියලාත් බාල වැඩ කරොත් එහෙම බෑ කරන්න වෙන්න බෑ. හැබැයි දැන් ඔය සමහර තැන්වල බල්ලෝ අර මේ දත්තු මරන්න පෞතන් එක්කර කරන්න අනුමුද යාන කාලා හොඳට ඉන්නවා. එම් බල්ලෝ ඉන්න පුළුවන්. නමුත් වැරදි වැඩ කරන බල්ලෝ ඒ අයට කාල දක්වත් ඉන්න බෑ. බාල වැඩේ කරපු කියන තව තවත් පහල කියලා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අප බුදුන් වැඳ අවසානයේදී සියලුම දෙනාට මෛත්‍රී කර මුළු විශ්වයටම එම මෛත්‍රිය පවත්‍රවා එම මෛත්‍රියේ බලයෙන් අපගේ දිනින ඥාතීන්ට යම් කිසි අකුසල කර්මයක් තියෙනවා නම් එයින් මිදීමට පුළුවන්ද? මිදීමට හැකි බව මිදිය හැකි වේද?
අපි පින් දෙනකොට පරමාර්ථ දෙකක් තියෙනවා. දෙකක් තියෙන්න ඕනේ. පළවෙනි පරමාර්ථය අපිට ඒ ඥාති සුද්ධලයා අපිට උදව් කළා, උපකාර කළා, මඟ පෙන්නුවා, පිහිටුණා, අපිට දිවි දුන්නා, මේ උදව් කළා, උපකාර කළා, දැව්වා, බෙව්වා නේ. ඒවට අපි ණය. එතකොට ඒ ණය කියවන්න අපි පින් දෙන්නවා. දැන් නරුණ සුද්ධලයා නරුණට වාගේ අපි දෙන්නට ගෑනුතු ගන්න බැතුනාන දැන් දෙන්නුනම නේද? ඉන්නවා කරලා තියෙන. ඒ නිසා පළවෙනි පරමාර්ථය අපේ මේ ඥාතියට අපි සිල්විය යුත්තේ අපිට තියෙන මේ සම්බන්ධතාවයේ ණයගෙන දෙන්නේ අපි නිදී නිදාගෙන ණයගෙන චේතනාව. ණය විනේක. දෙවෙනි එක චේතනාව අපි මේ පිළිසිදු පිටක් ඇතුළ තුන්දිත පහදාගෙන ඒ දෙන පිනේ ඒ ඥාතියට අර තමන් පත් වෙලා තියෙන අතරමං වෙලා තියෙන තැනින් නිදී නිදහසෙන් ඒ පිළ උපකාර කරගන්න ආකාරය. ඒ නිසා දැන් අපි වෙන තින හරියටම දුන්නොත් පිරවුදුදු කියන එක පැහැදිලිව කියලා තියෙන බුද්ධිකාරය ජීවන් දෙවිවාන්සිය අපි වෙන තින හරියටම දුන්නොත් ඒ භූත ප්‍රේත தත්ත්වයේ ඉන්න අයට දේව தත්ත්වයේ ඉන්න අයට මේ දිනේ හරියට උපකාරයක් කියලා ඉදාගෙන කිව්වා. හැබැයි හැම කෙනෙක්ම අපිට පුළුවන් ඉදාගෙන එයාගේ ආදී ශක්තිය අපිට බලවත් නම් අපේ දින ප්‍රමාදවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි අකෙනෙක් බොහොම දුරු කාර්යයක් කරලා අභිවෘද්ධියක් කරලා නිවිල තියෙන තැනක් තියෙනවා නම් එතනින් නිදී ඉදාගෙන හැබැයි නිවන නෙමෙයි. එතනින් සුගති ලෝකයකට එන්න ඒ දින උපකාර වෙනවා. ඒ නිසා නිවනට නෙමෙයි. නිවනට මේ පිළිම් කරන්න දෙයක් නෑ. නිවනට කුසලයෝ. එනිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන පින්කම් කරන්න ඕන, පින් දෙන්න ඕන, පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන තුන්ක පහදා. එහෙම නැත්නම් වැඩයි. එහෙම නැත්නම් කාටවත් ඒ එක නිවනකට හෝ දුගතියකට හෝ උපකාර වෙන කාරණාවක් සිද්ධ වෙන්නේ. හැබැයි අද මේකත් කියන්නේ අද පින්කමක් කළාම ඔය පින් බලාපොරොත්තු වෙන තමන්ගේ ඥාති දේක ඥාති දීද දෙවි දේවතා ආගමික පින් දෙනවද නැද්ද? පින් දෙනවද නැද්ද? දෙන්නේ නැහැ. මොකද කරන්නේ? කාටද දෙන්නේ? කාටද දෙන්නේ? හොඳට ඔය ධානි ගෙදරට ගිහිල්ලා හොඳට පින් වාක්‍ය අහන්න කාටද පින්නේ මොකද කරන්නේ කියලා. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. මේ පින්වතුන්ට මේ පින්කම නිසා නන්දාංසාකා ගුණන්දා මන්ිකා ගුණනාමින් බෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් ලැබ දෙවුන් මිනිස් සැප කෙලවර මතුපුදුවන මුදුන් වැක නිවන් ලකින්නට මේ පිට හේතු වාදනා වේවා කියලා වැඩ බා. මේ කාර්ය මේ කාර්ය නිමෙන්නේ ඈ මොකද කරන්නේ? මේ පින්කම යුන් කරපු අයගේ ලංකාරේ විකරන්න පුණ්‍යාවි ලංකාරයක් කළා. අර පින්ගන්න බලාපොරොත්තු වෙනවා අපි තමන්ගේ ඥාති මිත්‍යාදී මිනිස්සුන්ට පොදුවල්ලාදී ඉදින්නේ ගියා. ගියේ නැහැ. ගෙදර ඔය හැමතැනම දිලෝ මුදුනුත්තේ කියවානේ ඒ තැන්වල ඉන්න උගල් වෙලා කලා වෙලා මේ පින්කම කළා. අපිට පින්නේ නැහැ පින්කම කියන්නේ නැහැ කියලා පරිගාන තරහා වෙලා නොයෙකුත් දේවල් කරා. දෙකක් කරා ගන්නේ. එකක් මොකද්ද? මේ පින්කම් කරපු අයට ඒ දින පවරන ප්‍රතිචාරයක් ලැබියද ඒ මේ පින්කම් කරපු අයගේ ලාංකාරී විකයන් පින්නාන් සංකාරයක් ඒක පළවෙනි වරද දෙවෙනි වරද පින්නන්නාපු අර තමයි ඥාති මිත්‍යාදී ඥාති දේවී දීදාදී දෙවිදේවතා කිසි කෙනෙකුට පින්නේ ඉන්නනේ පින්කම් කරපු අයට කාන්තාරි කිසිය. වරදවල් දෙකයි එකක්. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ අද පින්කමක් කරලා පින් වෙන්නේ නැහැ. කිසිම පින්කමකින් සම්මත ආගමෙන් පින් වෙන්නේ නැහැ. අද කරන්නේ අකුසලයක් සංසාරේ විතර වැඩ පම්. මේවා දැන් හොඳට තේරුම් කරලා දෙන්න කාලය ඇන්නේ නැති. කවුරු මේ පින්කමක් කරන්නේ ණය ගෙවන්න තමන්ගේ ඥාතීන් නිදී නිදාස් කරවන්න තමන් විමුක්තියටපත් වෙන්න ඒ තුනෙන්ම එකක්වත් නිතරම නමුත් ඒක විගාන්තික පැහැදිලිව පිළිබිඹු වේදනා කරලා තියෙද්දි තාම මේ පින් වාක්‍යයක් පාඩම් කරගෙන ඉන්නේ. ඒක වැරදි වියද. ඒවන් සංසාර දුකේනවා කියලා කාටවත් රාජකත් වෙන දේවල් නෙමෙයි.
ගරු ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මයි මුළු විශ්වයටම මෛත්‍රිය වඩා ජීවත්ව ඉන්න කෙනෙකුගේ අකුසල කර්මයක් නැති කළ හැකිද?
බෑ. මෛත්‍රිය වඩලා නම් ඒකට කරන්න ඕන සත්‍යක්‍රියාවක්. හේතෙන් සත්‍ය වාදීන් ඉතුවත් නෝ. හේතෙන් ඒ සත්‍යක්‍රියාව කලේ යහපතක්ම දුරක්ම විදක්ෂාන්තියක් නෙවෙයි. දැන් මෙතන මේ හේතෙන් සත්‍ය වාදීන් ඉතුවත් නෝ කියන එකත් අද වැරදියට තේරුම් අරගෙන කියනවා. දැන් සත්‍යක්‍රියාවක් කරන්න නම් මෛත්‍රී මන්ත්‍ර ප්‍රමාණවත් වෙන්න සත්‍යක්‍රියාවක් කරන්න නම් තමන්ගේ හිත විනාඩි 5කට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර වූ පිළිසිදු සිතක් බවට ඇති කරගන්න. එහෙම විදිහට සත්‍යක්‍රියාවක් කරන්න බැ ඕනම කෙනෙකුට මනසක් තියෙන මේ මෙතන ඉන්න සියලුම මිනිස්සුන්ට බෝධිඥානවලට ගිහිල්ලා ඒ බෝධියට මල් පූජා කරලා ඒ වගරාට කමක් නැහැ. ඒ කරලා තමන්ගේ හිත කුලිතම් පහදා ගන්නවා. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විනාඩි 5ක් ඉන්න පුළුවන්. ඒ විනාඩි 5 තුළ ඒ සත්‍යක්‍රියාවලියක් පතුරවල මුළු විශ්වයටම සත්‍යක්‍රියාවලියක් පතුරවල ඒ පිළිසිදු සිද්දේ තමන්ගේ අර දුකටපත් වූ අසරණ වූ රෝගයටපත් වූ යම් දෙයක් බලාපොරොත්තු වෙන ඒ ඥාතියට ඒ මිත්‍යාට ඒ ආගුවට අපි සත්‍යක්‍රියා බලයෙන් ඥාත සුවපත්ක්‍රියක් වේවා, සුකක් වේවා, සාන්තියක් වේවා, සාහනයක් වේවා කියලා සත්‍යක්‍රියා වලින් හඳුනන තියෙනවා. ඒක පිළිසිදුසේම ඒකේ යහපතක් තියෙනවා, යහපතක් වෙනවා. ඒ යහපත අස්පනාපිටම සිද්ධ වෙනවා. නමුත් අපි අද ඒකක් කරන්නේ බෝධිසත්වීය ඔය කරන්න ඕන සත්‍යක්‍රියාවක් නෙවෙයි. මොකද කරන්නේ? බෝධිගා දීලාව බෝධියට අදිත්‍යහිත දෙවියන්ගෙන් හරි ඒක තියෙන බුදු පිළිමෙන් හරි බෝරයෙන් හරි දෙවියන්ගෙන් හරි යදිනවා, යාඥා කරනවා, ඉල්ලනවා, යාජකෙක් වෙලා හිඟන්නෙක් වගේ ඉල්ලනවා. අනේ මේක කරලා දෙන්න, මේක කරලා දෙන්න. කාවුවක් අත්නම් හොව කරලා දෙන්න කෙනෙක් නැහැ. ඉන්දා ඒකක් කරා.
අර මේ කියාවු දෙයක් වුණා නේද?
දැන් මාර්ගඵල වලට පත්වෙච්ච කෙනෙක් නෙමෙයි මාර්ගයේ ඉන්න කෙනෙක් නිය. අය මාර්ගඵලයේ ඉන්න ඕනේ මාර්ගයේ ඉන්න කෙනෙක්ට මාර්ගයේ ඉන්න කෙනෙක් වෙන්නේ ධර්ම
මාර්ගයක සිද්ධ
වෙන්න ඕනේ. ධර්මානුරෝධය ලබා ගන්න කෙනෙක් නිය කරන්නේ. ඒකෙන්ද මේක මේ බැරිකමක් නෙවෙයි. පොල්ටින් දුන්නේ. මිනිහෙක් නම් යෝනිව මනස්කාරයෙන් ගනු කරනවා නම් මේ බණ අහනවා බ්‍රහ්මෝනිගේ අනුකම්පාවෙන් පස්සේ තෝර නිමුදු ගලයි.
ගරු ස්වාමීන් වහන්සේ දැන් මිනිස්සු ඉන්නවා පෙරේත වෙයිලා යක්කු වෙයිලා රෙණි කියලා. ඊට පස්සේ ඔය යාගෝම කරන තැනකට ගිහිල්ලා එයා ඒ එතෙන්දී මොනවා හරි සෝත්ක කියලා ඒ කරන කෙනා අරයාගේ ඇඟට පෙරේතයා ගෙන්නලා එයා කණ්ඩ බොන්න මොනවා දෝණි අහලා මං ඇත්තටම දැකලා තියෙනවා. එහෙම කරලා එයාට පොල් බලෙන් ගහලා ළමයා කරලා එයා පෙරේත ඒ මැරිච්ච කෙනා එයාගේ ඇඟට එනවා. ඊට පස්සේ ඒක කොහොමද වෙන්නේ කියලා මං අහන්නේ. ඒක සත්‍යයක් තියෙනවාද කියලා.
දැන් මෙහෙමයි. දැන් ඒ වගේ දේවල් අද කියනවා. නමුත් ඒක අර භූතය යන්නේ සතුටෙන්ද තරහෙන්ද? ඈ බලෙන්ද පන්නන්නේ කැමැත්තෙන්ද යන්නේ? දැන් අර හිත පිළිෙන්නේ උන්නමේ උදකම් වට්ටන් ඒවගේ වචෝන්නම් කියලානම් උසලත් කියලා දුන්නොත් සතුටෙන් පිළිෙන්න අරගෙන යනවා. දැන් ඔතෙන් බින්දිලා කියන්නේ නෑ. ඔතෙන් බලේ පන්නනවා. බලෙන් අයින් කරනවා. තරයෙන් අන්තරය වේශයක් කියන්නේ මේ යකු භූතයයි අපිට කරදර කරනවා. එතකොට කියන්නේ මොකද්ද? වේශය. අනිපාර දෙකේ මේක කරදරයක් නෙවෙයි නිති විදාසනේ. නමුත් අර පිළිදෙන කොට එන්නේ එකක් නෑ. අනේ අපේ යාත්‍යන්නේ දුරුදු භූතයේ මේක තියෙනවා. අනේ අපේ යාත්‍යන්නේ මේ විස්තරේ මෙන්න අර සත්‍යත්‍යවදන්නේ අර මෛත්‍රී කරන විදිහා උපේක්ෂාදිත අර අයද විතරින් ඇන්නේ මේක පින් පවර් වල පින්නන්නේ. ඉතින් ඒක නිසා ඔය ක්‍රම දෙක. ඔක අර විද්‍යාත්මකව කියන ක්‍රමයේ සදා කාලයකට මේ සංඛ්‍යාව තියෙන තමයි කියන්නේ. නමුත් ඔය ක්‍රමයේ තමන්ගේ දෙන්න තාම කාලික ස්ථානය ඇතුළේ වෙන මුලිකට මුලිකව දීක බලන විදිහට තමන් විද්‍යාවේ නැති දෙයක්. දැන් මේ තව විඥාන් පාදින් කර යන්න මොකද ඒක විදේනයි යන්න ඕන මේ විදේ පාන්දර පාදින් කර මාර්ග ප්‍රතිවේද නම් ඒක සඳහා අතර වෙනකන් විතරයි අද මේ කියන්නේ තව ප්‍රතිපදිත ඉතම ප්‍රශ්න ගන්න තව කුණන් මොතන් කරන්න කතා
ස්වාමීන් වහන්සේ පින් දීම පින් පැවරීම ශබ්ද නගාම කිව යුතුද
පින්දින කොට අර ඉස්තාවතාච අම්මේහි ඒවගේ ඉදම්මේ ඥාති වගේ ධාතාවල දෙක විද්‍යාන්ගේ කියලා කියනවා සත් ඒ අයක අනුකෝ දන්න ඒ අනු මනකට දන්නවා අනුමෝදනා කියනක අපේ මේ පින්දීම ඒ ආකාරයේ අනුමෝදනා අනුක මනකට දන්න එල්ලා අයි පොඩ්ඩක් අඳනවා කියනක විතුපා පැවැතීමක් ඒ වගේ අය ඉන්න දෙන්නට කියලා. අර මාත්‍යා ප්‍රතිකරවන් වල ආපද. මට නම්
ගරු ස්වාමීන් වහන්සේ මා කැමති දැනගන්න ප්‍රතිසන්දි චිත්තයයි චුති චිත්තයයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා.
මේ මාත්‍යා අරගෙන ධර්මයේ උත්තරයක් දෙන්න ඥාන පහක්. ඒක නිසා මේක ලොකු මනිත්‍ය සම්පාද විද්‍යාවේ විද්‍යාත්මක කියන ලෝණ කතාවක්. ඒක නිසා ඥානීය විද්‍යාවකින් දුරින් මේක කරන්න බෑ. මේකට සායක ධර්මයේ ඥානවත් කරන
බලවත් යන්නේ මේක නිසා මේක හරි මේක මේක පාට කොටන්නේ ඉන්න ගන්න බෑ මේක
දැන් මේ ධර්මදේශනාව අවසන් කරන්න හදන්නේ මේ මහත්මයාගේ ප්‍රශ්නෙට මම බොහොම කෙටියෙන් හරි පිළිතුරක් දෙන්න ඒ අනුවදී විනාඩි 10ක් 15ක් අත් යනවා හේතුව මේ පටිච්චසමුප්පාද විග්‍රහය කරලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපද්දේ චක්කු විඥානං උපාදෝ පවත්තම් පවත්ත නිමිත්තං නිමිත්ත ගතිං ගති පටිසන්ධිං පටිසන්ධි ආයවනං ආයවනං නිබ්බති නිබ්බති උපපත්ති මෙහෙම විග්‍රහය ඒ නිසා මේ විග්‍රහය අදින්නම් මුලදම විග්‍රහ කරන්න ඕන ඔය කතාව විග්‍රහ ඉතින් ඒකට එකින් එක අරගෙන කොහොමද මේ පටිසන්ධිය මේ ගතිය නිසා නිබ්බති වෙන්නේ කොහොමද උපපත්ති වෙන්නේ කොහොමද කියන එක විග්‍රහ කරන්න තවත් නිමිත්තක් මොකද ඒ වගේ මේක අනිමිත්ත වෙන හැටි අපන්න සංවිධ වෙන හැටි අගතුම් වෙන හැටි විග්‍රහ කරන්න ඕනේ ඉතින් ඒක කායිකවිතර ධර්මදේශනාම කළ තුසක් කරන්න නම් වෙන්නේ ඉතින් ඒක නිසා මේ අවසාන විනාඩිය දෙකේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවට කරන්න දෙයක් නෑ ඒකට වෙනම එහෙමනම් ධර්මදේශනාවක්ම කරන්න ඕනේ මේ විග්‍රහය කරන්න මේ පටිච්චසමුප්පාදයේ ආයතනය ඔය අවිද්‍යාපත්‍ය සංකාර විඥාන නාම රූප ඒකින් කරන්නේ මේ පටිච්චසමුප්පාද විග්‍රහය පටිච්ච සම්පාද විග්‍රහය තියෙනවා තව 96 ආකාරයක විභංග ප්‍රකරණයක් තියෙන මහවග භාගයක් තියෙනවා ඒ නිසා මේ ඔය කියන පටිසන්ධිය මේ පටිච්ච සම්පාද විග්‍රහයේ මහවග භාගයේ විභංග ප්‍රකරණේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා පැහැදිලිව බුද්ධ දේශනාවේ තියෙනවා හොඳයි එහෙනම් කවුරුත් සාධුකාරයක් දෙන්න දැන් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන අද අපේ මේ රේණුකා මහත්මයා ඒ ධර්ම මහත්මයා ඒ දරුවත් එකතු වෙලා මේ වගේ පින්කමක් කරලා මේ පින් අනුමෝදන් කරන්නට එහෙම නැත්නම් මේ පින්වතුන්ට මේ ධර්ම අවබෝධයක් ලබා දෙන්නට මේ පින්කමක් කරලා මොකද කරන්න ඕන අපි නිවනට මාර්ගය කොහොමද සකස් කරගන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් අයින් කරගන්නේ කොහොමද අපි මේ නිබ්බානගාමී ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නටයි මේ ධර්ම දේශනාව කළේ එනිසා මේ වගේ ධර්ම දේශනාව ධර්ම මාර්ගය අනුගමනය කරලා නිවන් මඟ සාක්ෂාත් කරගන්නට උපකාර වන ආකාරය ඉතින් ඒක නිසා මෙවන් අවස්ථාවක තමන්ගේ හිතේ තුන්විත පහදාගෙන මේ අහපු දේ මේ අපි නිවැරදි මාර්ගය හොයාගෙන මඟ සහ නොමඟ දෙකම තේරුම් අරගෙන යා යුතු මඟ යෑමක් නොයා යුතු මඟ අත්හැරීමක් කියන දෙකම කරන්න ඕනේ. ඒ දෙකම බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඉතින් ඒ සඳහායි මේ ධර්ම දේශනාව කළේ. ඒ නිසා මෙවන් ධර්ම දේශනාවක් පවත්වන්නට පිරිසිදු චේතනාවක් ඇතුළු නිස්සාරණ අධ්‍යාසයෙන්ම තමන්ගේ ධනයක් සමයක් මහන්සියක් වැය කරලා මේ ධර්ම දේශනාව පැවැත්වුවා. මේ පින්නතුන්ට ධර්මඥානයක් ධර්ම අවබෝධයක් ලබන්න අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපි අපේ යුතුකමක් වගකීමක් හැටියට පින් අනුමෝදනාවක් කරන්න ඕනේ. එනිසා ඒ මේ ධර්ම දේශනාව පැවැත්වූ ඒ රේණුකා මහත්මයගේ මහත්මාගේ ඒ වගේ මේ දරුවන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ වගේම මේ ධර්ම දේශනාවට සහභාගී වූ සම්බන්ධ වූ මෙතනට පැමිණි සියලුම පින්වතුන්ගේ ඥාතීන්ටත් ඒ තම තමන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්නට මේ සුදුසුම අවස්ථාව. එනිසා ඒ සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කළ පිරිසිදු චේතනාවක් ඇතුළු දුන්නිට පහදාගෙන මේ තමන්ට සංසාරගත මේ සංසාරේ උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සම්බන්ධ වූ සියලුම මෞතු මෞඛ්‍යන්ට වැඩිහිටියන්ට ගුරුවරු ඥාති මිත්‍රාදීන්ට සාම්පුත්‍යන්ට භාර්යාවන්ට ධර්මණු ගුරන්ට මිය වරලෝකයේ අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාතීන් සිහිපත් කළ හැම කෙනෙකුටම පිරිසිදු චේතනාවක් ඇතුළු පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු ඥාතීන් සතරින් පිණිදී නිදාසෙත්වා නිවන් සුවෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය සියලු ඥාතීන්ට උදව් වේවා උපකාර වේවා හේතු ආශනා වේවා කියලා සාදුනා. ඒ වගේම ජීවත් වූ සිටින සියලුම දෙනාට අපි මේ පින්කමින් උපයාසපයාගත්තා වූ පුණ්‍ය ශක්තියෙන් ආශිර්වාදයක් කළ පිරිසිදු චේතනාවක් ඇතුව මේ පුණ්‍ය ශක්තියෙන් ඒ ආශිර්වාදයක් සත්‍යක්‍රියාවලේ පින් දීලා මේ ආශිර්වාද ශක්තිය හේතු කොටගෙන මේ සත්‍යක්‍රියාවලේ හේතු කොටගෙන ජීවත් සියලුම ඥාති මිත්‍රාදීන්ට ධර්මඥානය ලැබේවා. සසංගිකෙන් මිදීලා අවබෝධ වන්නට මේ පින් ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම සියලුම දෙවිදේවතා වහන්සේලා දීපත් කළ සියලු දෙවියන්ටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු දෙවියෝ සසංගිකෙන් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් කරන්නට මේ පින් උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම සියලු භූත පෙරේත පිසාච ආදී කොටස් වූ සියලු අනුත් කොටස් සිටියන් අපාගත සතර අපාගත රත් කොටස් අසංතලෝ නිනා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතිව සියලු සත්‍යයන්ටත් පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු සත්වයෝ සතරදිකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින උදව් වේවා, උපකාර වේවා කියලා සාදුකාරය. දැන් මේ පින්තුන් කල්පනා කරගන්න ඕනේ මෙයාගේ ධර්ම දානමය පින්කමකට සම්බන්ධ වෙලා පින් දෙන්නට පින් පවරන්න ඕන සියලුම දෙනාට පින් දුන්නා. ඒ නිසා තම තමන්ගේ පිරිසිදුයි පිරිසිදුයි තක් පවතින තම තමන්ටත් දීර්ඝාසු ලබන්නටත් ආයුරාරෝග්‍ය සම්පත්තියට පත් වන්නටත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇතිදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් මේ හැම පින්තුනටමත් උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්නේ එක්තාවතා චාමී සම්බදම් පුණ්‍ය සම්පදම් සබ්බේදී මූලන්තු සබ්බ සම්පත්ති දිද්දියා. එක්තාවතා චාමී සම්බදම් පුණ්‍ය සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති දිද්දියා. එක්තාවතා චාමී සම්බදම් පුණ්‍ය සම්පදම් සබ්බේ සක්කා මුදන්තු සබ්බ සම්පත්ති දිද්දියා. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදම් හෝ ඥාතිනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ ය සමාගමෝ සතං සමාගමෝ